ඔව් ඉතින් ඇත්තටම අද ධර්ම සාකච්ඡාවේ මම කියන ප්‍රශ්නේ රවි නැත්නම්
අර ප්‍රශ්න කියන්න පුළුවන්.
ඔව් අද අපි ධර්ම සාකච්ඡාවක් කළා සෞන්දර්යයේ. එතකොට අපිට කරනගුණ ප්‍රශ්නයක් තමයි දැන් මේ පංචපාදානස්කන්ධයත් ඛණ්ඩයත් අතර වෙනස. එක ඒක මේ පංචපාදානස්කන්ධය දැන් අපි ඉගෙනගෙන තියෙන අපි අපි හදාගන්න දෙයක් මනසේ ඒ හදාගත්ත දෙයක් තමයි අපි මේ එක එක්කිනාට ඒ කියන්නේ එක එක්කිනාගේ මනසට අනුව තමයි ඒක වෙන්නේ. එතකොට බාහිරයෙන් දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්පත් කියන රූප විතර ගත්තොත් අපි ඒ රූපයට දෙයක් රූපේ බලපාලා තමයි වෙන්නේ. ඒ රූපය විතර ගත්තොත් අපි කච්චාවට ඉතින් පස්පාදානස්කන්ධය කියන එක හටගන්නේ තමයි තුලනේ. නමුත් අපිට දැනගන්න ලැබුණා අද සාකච්ඡාවකදී ඉතින් ඒක එළියක් තියනවා කියලා. එළිය කියන්නේ දැන් බාහිර රූපය කියන එකත් නිසා ඒකිනුත් පංචපාදානස්කන්ධයක් හැදෙනවා කියලා. එහෙනම් දෙයක් තමයි රවි අතන රවි තමයි මේ ප්‍රශ්නේ. ඉතින් රවි ඒක පොඩ්ඩක් කතා කරමු මේ අස රූපය කියන දෙක ගත්තොත් එහෙම ඒක රූප පාදානස්කන්ධයේ වික්ත වෙන්නේ රූපේට පාදානස්ක තියනවා. අලින් ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඇහිවාවේ ඇසයි රූපයයි චක්කු විඥානේ හැදෙනකොට ඒ ඇස ප්‍රාණවත් නැත් ඒ ඇක්ටිව් ඇහක් නම් ඒ කියන්නේ පජ්ජෝ සමන්නහර කියන සත්‍ය පස් වුණා නම් ඒ ඇස නිසා පහළ වෙනවාද ඒ නිසාද පහළ වෙන්නේ පංච පාදානස්කන්ධේ බාහිරින්. අන්න ඒ වගේ ප්‍රශ්න හැමදාම අපි ඇහුවේ. අන්න එහෙම තමයි ඉතින් වුනේ. ඉතින් නමුත් අපිට ඒක අපි හිතන විදිහට පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ කියලා තමයි මට හිතුනේ. මේක තමයි රවිත් එක්ක කතා කරලා අපි සාකච්ඡාවෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ අද සාකච්ඡාව පොඩ්ඩක් ඒක මේ පැටලිවිල්ලක් ආපු නිසා ඉදිරියට තරණයි.
ඒක මෙහෙමයි පළවෙනි දේ ඉතින් මොන විදිහේ
ඉදිරියට සරණ සර්.
ආ ඉදිරියට සරණයි. මේ මොන විදිහට සාකච්ඡා කළත් ඉතින් අපේ දැක්ම පැහැදිලි නම් නිවැරදි නම් ඉතින් ඒකට මේ නොගැලපෙන ඒවා තමයි ගොඩක් අහන්න ලැබෙන්නේ. ඒකේ අර ක්‍රමක්‍රමයෙන් යෑමක් නේ තියෙන්නේ. හුඟක් වෙලාවට දැන් ඔය සර්ණ තියෙනවා රූපේලියේ තියෙනවා කියලා හිතාගෙන කරන විස්තර කිරීම තමයි ඉතින් අපිට අහන්න ලැබෙන්නේ. ඒකෙන් එහාට යන්න ලොකු නුවණක් ඕන. ඒක එනකන් අපිට අර මට්ටමින් කතා කරන්න වෙනවා. ඉතින් මෙතන සූත්‍රය ගත්තේ මහා හත්තිකදෝපම සූත්‍රේ අර ඇස නොබිදුව තින්න ඕන, රූපයක් ආපාතනය වෙන්න ඕන, තජ්ජෝ සමන්නාහරෝ යෙදුනහම චක්මනේ පහළ වෙනවා කියන එක. එතනම ඊළඟට ඒක කියනවා එතන යම් රූපයක් වේද ඒක රූප උපාදානස්කන්ධය, වේදනාවක් වෙයි නම් වේදනා උපාදානස්කන්ධය විදිහට සංඥාව සංකාර විඥාන කියන පහටම කියනවා උපාදානස්කන්ධය කියලා. ඉතින් මං අතන මතු කළේ දැන් මේක විස්තර කරන්නෙම ඇහැ නොබිදී තියෙනවා, රූපයක් ආපාසනය වෙනවා, ඊට පස්සේ විඥානය පහළ වෙනවනේ. එතකොට දැන් එතන ඒ ස්වාමීන් වහන්සේ පෙන්නවා ඒ ඇහැයි රූපයයි තමයි එතන රූපස්කන්ධය කියලා පනවන්නේ කියන එක. ඒකමයි පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය කියන්නේ කියලා. මං අර ප්‍රශ්නේ යොමු කළේ ඒක තව ටිකක් ඒ පැත්තට ගන්න. මම හිතන්නේ මං අහපු ප්‍රශ්නේ හරියට තේරුන්නේ නැහැ මුලින්ම උත්තරේ දුන්නේ. ඒවා හින්දා ඊළඟට මොනවා හරි ක්‍රියාවක් කරනවා නම් ඒ රූපය හින්දා බලාපොරොත්තුවක් තියෙනවා නම් එතකොට පංච උපාදානස්කන්ධ වෙනවයි කියන එක. මං දෙවෙනි සැරේට ආයෙ අහුවා දැන් ඒ ඊට පස්සේ ක්‍රියාකාරකම් නැති වුණත් ඔය ඇහෙන් දකින වෙලාවේ දැන් ඇහෙන් රෝසමලක් දකින වෙලාවේ එතකොටත් ඇහැයි රූපෙයි කියනකොට එක රූප උපාදානස්කන්ධය වෙලාද කියන එක තමයි මම ඇහුවේ. ඒක මම හිතන්නේ මේ පිළිගත්තා එක රූප උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ ඒක සූත්‍රවලත් එන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයට උපාදානයක් වේද? ඒක ඒ පංච උපාදානස්කන්ධයට ඡන්දයක් වේද? ඒක තමයි උපාදානය කියලා වගේ තමයි අර මං හිතන්නේ අනිත් සූත්‍රවල විස්තර වෙන්නේ මේ මහා පුන්නම එකේ වගේ. ඒක මතක ඇති කාට හරි දේසි මතක ඇති නේද? පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයල විස්තර කරද්දි මහා පුන්නම සූත්‍රයේ තිබුණ හැටි කාට හරි මතකද?
මට නම් මතකයක් නෑ එහෙම හරියට කියන්න තරම්.
පවිත්‍රට මතකද නැහැ සූත්‍රය තිබුණ හැටි.
මට මේ මෑතකදී නම් මම එච්චරම මේ සූත්‍රය ගැන මේ
කමන්නේ මාත් ළඟ
සච්චේ නෑ.
ඔව්. ඒ මට යන්තම් මතක විදිහට තියෙන්නේ ඒ විදිහට පංච උපාදානස් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ දෙකක්. එතන බලන්න ඕන පංචස්කන්ධයට යම් උපාදානයක් කියලා නෙමෙයි එනට විස්තර කරද්දි කියන්නේ පංච උපාදානස්කන්ධයට උපාදානයක් නිසාමයි පංච උපාදානස්කන්ධය කියලා. උපාදානය කියලා ඒ වගේ කතාවක් ඒකේ තියෙනවා. ඒක අපි වෙනම බලමු පස්සේ ලාවක. මට ඕන වුණේ මේ මේක ගේන්න අර දැන් ඇහැයි රූපෙයි ඇතිකල්හිනේ චක්කු විඥානෙ පහළ වෙන්නේ. එතකොට ඒ ඇතිකල්හි කියන එකත් රූප උපාදානස්කන්ධය ද කියන එක තමයි මම ඇහුවේ. ඒක ඒක කියලා කියුණා මම එතනින් එහාට ඇහුවේ නෑ. එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධය හටගෙන නම් ඔය හටගatti දුක නේද කියන එක දැන් අපද අපිට විස්තර කරනවා හම්බ වෙන්නේම උපාදානස්කන්ධය පිහිටනවා. ඒකට ආයේ උපාදාන කර කර ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හදනවා කියන පැත්තෙන්. ඒකේ ගැටලුව එන්නේ රහතන් වහන්සේ ගැන කතා කරද්දී එනම් පංච උපාදානස්කන්ධ හැදෙනවද කියන එක. ඉතින් හුඟක් පැහැදිලි කිරීමල අපිට දකින්න ලැබෙන්නේ එතකොට තමයි අර බෙදන්නේ දෙකකට සෝපාදිශේෂ නිබ්බානයි අනුපාදිශේෂයි කියලා. පිරිනිවන් පානකම් කෙලස් පරිනිර්වාණේ තිබුණට ස්කන්ධ පරිනිර්වාණේ නැති හින්දා ස්කන්ධ පරිහරණේ දුකක් තියෙනවයි කියන මට්ටමකින් තමයි පැහැදිලි කිරීම සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ. මම නම් ඒකට එකඟ වෙන්නේ නැති පැත්තකින් තමයි මම විස්තර කරන්නේ. අපි එතෙන්ට ගියේ නෑ සාකච්ඡාව. ඒක මුගක් සම්මතේ අහන්න ලැබෙන්නේ නෑ. අහන්න ලැබෙන්නෙම රහතන් වහන්සේ රහත් වෙනකොට කෙලෙස් ටික තමයි අයින් වෙන්නේ. ඒ වුණාට පෙර කර්ම හිඳ හටගත්ත ස්කන්ධ પરම්පරාව තියෙනවා. එතකොට පිරිනිවන් පානකොට තමයි ස්කන්ධ බින්දිලා යන්නේ. ඒ හිඳ එතකන් ස්කන්ධ පරිහරණේ දුකක් ඉතුරු වෙනවා වගේ කතාවක් තමයි සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ. ඉදිරිපත් කරන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. මොකද මං කියන්නේ රහත් වෙන මොහොතේම දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. ආයි දුකක් ඉතිරි වෙන්න බෑ. ඒක අර පිරිනිවන් පෑවට පස්සේ සිද්ධ වෙන සිද්ධියක් නෙවෙයි කියන පැත්ත. හදිලිද මේ කරුණු දෙක? ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ? මම මත දෙකක් ඉදිරිපත් කළා. එකක් තමයි රහත් වුණාට පස්සේ පිරිනිවන් පානකම් ස්කන්ධ පරිහරණයක් තියෙනවා. ඒ හින්දා යම් කිසි දුකක් තියෙනවා, ඒක නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පාන මොහොතේදී කියන එක මතයක්. ඉතින් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මම කියන්නේ රහත් වෙනකොට සම්පූර්ණ දුක නිරුද්ධ වෙන්න ඕන, ඉතුරු වෙන්න බෑ කියන පැත්තෙන් තමයි මම කතා කරන්නේ. කියන්නේ ස්කන්ධ පරිහරණය දුකක් එන්න බෑයි කියන පැත්තකින්.
තේරුම් ගන්න මම මේක ගැන වෙන විදියකට හිතනවා නම් හිතුවනම් කියන්නේ දැන් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි වෙනස හොයනකොට මම දකින්නේ පංචස්කන්ධය කියන තැන අර මූලංක පුත්ත නේද, මං හිතන්නේ මූලංක පුත්ත අර වයිසක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවනේ මට කෙටියෙන් දෙන්න කියලා උපහන්සේ ඔබතුමාමයි කිව්වේ මේ මට මාළුංක පුත්ත කෙටි මේක විශාල ගැඹුරක් තියෙන තැනක් නේ කියනවා. මේ මට මේ කෙටියෙන් ධර්මය දෙන්න රහත් වෙන්න කියලා නේද පොටින් ගත්තොත්. එතකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ මොකද්ද? පෙර තිබුණෙත් නැත්නම් මේ මොහොතේ ඇත්තෙත් නැත්නම් අනාගතයේදී නැත්නම් කවදා හරි තියේවි කියලා දන්නෙත් නැත්නම් ඔතෙන්ට කැමති වෙන්න, ආශාවක් ඇති වෙන්න, ලෝභයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක.
ඒක මම ටිකක් කියන්නම්. ඒ කියන්නේ මොනවා හරි ඇහෙන් දත යුතු රූපයක් තියෙනවා නම් චක්කු විඤ්ඤායේ ස්වරූපේසු මේ මොහොතේ පේන්නෙත් නැත්නම් අතීතේ දැකලත් නැත්නම් අනාගතේ දකින්න ලැබෙන්නෙත් නැත්නම් කවදා හරි දකි කියලා හිතන්නවත් බැයි නම් එහෙම රූපයකට අන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙයිද කියලා ප්‍රශ්න කරනවා. එතකොට උත්තරේ දෙන්නේ නැහැයි කියලා. ওই විදිහට කනට, නාසයට, දිවට, ওই ආයතන හයටම ওই විදිහට ප්‍රශ්න කරලා ඊට පස්සේ තමයි මාළුන්ගේ පුත්තට දේශනා කරන්නේ. එසේනම් මාළුන්ගේ පුත් මෙසේ හික්මෙන්න කියලා තමයි දිත්තේ දිත්තමත්නම් බවිස්සති විදිහට දිත්ත සුත මුත විඤ්ඤාත කියන හතරට ඒ විදිහට දේශනා කරන්නේ. ඔව්.
එතකොට එතනින් කියවෙනවා අවසානයට අපි යා යුතු තැන. ඒ කියන්නේ උත්තන පේනවා උත්තන උපාදානස්කන්ධ නැහැ. මම තේරුම් ගත්තේ උත්තන තියෙන පංචස්කන්ධය. ඒ කියන්නේ පංචස්කන්ධය කියන එක මට වැටහෙන විදිහට ඒක සත්වේ පුද්ගලයෙක් නෝ ඒක පටිච්චයි. ඒ කියන්නේ හේතුන් නිසා හටගෙන එතනම නිරෝධ වෙනවයි කියන ටික විතරයි. එින් එහාට නැහැ. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේ ටිකට වෙනස්ව යම්කිසි කෙනෙක් තියක් දකිනවනම් අහනවනම් වගේ. ඒ කියන්නේ ඒ ඇති වෙමින් නැති වෙන ඇති හේතුවත් සමගම නිරෝධ වෙන තැනක පංචස්කන්ධය නැද්ද කියලා මම අහනවා. එතකොට ඒක එහෙම නොවෙනවා නම් යම්කිසි දෙයක් පෙනීමක් තියෙනවා නම් ඇසීමක් තියෙනවා නම් එතන පුජ්‍යලේකුගේ පුජ්‍යලේ ඉන්න ඕන. එතන තියෙන උපාදාන ස්කන්ධය මම වටහා ගන්න එහෙමයි. දෙවන සරණයි.
මේ රවි ඔතෙන්ද මම පොඩ්ඩක් ඇඩ් කරන්නද මේ?
කරන්න කරන්න. බොහොම සතුටුයි.
මේමයි අර මම ඇහුවා මේ ඊයේ පෙරේදා කස්සප හාමුදුරුව අර ඕස්ට්‍රේලියා ගිහිල්ලා කියපු බණ එකක් දෙකක්. ඒකෙදී උදාහරණ දෙකක් ගත්ත ස්වාමින් වහන්සේ මට හිතනවා ඒක මෙතෙන්ට සම්බන්ධයි කියලා. එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සරියුත් හාමුදුරුව කල්පනා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ අහලා තියෙනවා කොහොමද දන්නේ කියලා. එතකොට සරියුත් හාමුදුරුව දීලා තියෙන උදාහරණය තමයි මේ ලොකු තාප්පයකින් වට කරපු ඉඩමක් තියෙනවා. ඒ ඉඩම වටේම ගිහාම අපිට පේනවා නම් චූටි මීයකටවත් යන්න තරම් හිලක් නැත්තම් එතන අපිට අනුමානෙන් හිතා ගන්න පුළුවන් අලියෙකුට කොහොමත් මෙතන යන්න බෑ කියලා තාප්පෙන්. අන්න ඒ වාගේ මට බුදුරජාන් වහන්සේගේ ඥාණය ගැන අනුමාන හැඟීමක් තියෙනවා කියලා. ඉතින් අපිට මේ ඔය රහතන් වහන්සේගේ මනස වැඩ කරන හැටියට හැටිය ඔය අනුමානයෙන් තමයි බොහොම අනුමානෙන් හිතා ගන්න වෙන්නේ. ඒකම තව මේ ඔය ස්වාමීන් වහන්සේ ගත්තා මේ උදාහරණයකට දේ දුන්නා. දේ දුන්න කියන එක දැන් අපි අපි දන්නවා දේ දුන්න කියන එකට අපිට කිසිම බලපෑමක් කරන්න බෑ. ඒ බලපෑමක් කරන්න බැරි හින්දා ඒක තියෙන එක දකිනවා. නමුත් ඒක මේ හෙට තියෙයිද තව විනාඩියකින් තියෙයිද කියලා අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අර ඒ මොකද අපි දේ දුන්න පිරිසිදුව දැකලා තියෙන හින්දා. ඒ කියන්නේ අනාගතය සම්බන්ධව කිසිම මේ හැඟීමක් නැහැ මේ අපිට දේ දුන්න ගැන. මේ දැනට අපි ඒක ආස්වාදයේ විඳිනවා, මේ රූප බලනවා, අනික් අය පෙන්වනවා. නමුත් අනාගතය පිළිබඳ කිසිම මේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වාගේ තත්වයකට මනසපත් වුණාම මම හිතන්නේ ඔය අර පංච උපාදානස්කන්ධේම පවතින්නේ නැහැ නේද? අන්න ඒ උදාහරණ දෙකෙන් අපිට මොකක් හරි හිතා ගන්න පුළුවන් කියලා මට හිතෙනවද නැහැ. තේරුවන් සරණයි.
දැන් මෙහෙම ගත්තොත් දේ දුන්නේ කියලා නමක් අපි දාලා තියෙනවා නේද? දැන් මේ කවුද? එතකොට නිමිත්තක් නේද ඒක? අපි මට පේන හැටියට රැස් කරගත්ත නිමිත්තක් එතන තියෙනවා.
ඔව්, නමුත් අපි ඒක පිළිසිදුව දැකලා තියෙනවා නේද? දැන් අපි මං හිතන බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනකොට ඒක අඳුරා ගන්නවා, මේ ස්වාමීන් වහන්සේ කියලා අඳුරා ගන්නවා. අපි දේ දුන්න කියලා අඳුරා ගන්නවා. නමුත් අපි පිළිසිදුව දැකලා තියෙන ඉඳ කිසි බලාපොරොත්තුවක් අපේ යටිහිතේවත් නැහැ මේ මේක ඉස්සරහට පවතී අපිට අපිට ඕන විදිහට පවත්ත ගන්න ඕනෑ කියන අදහස නැති නිසා නේද ඔය පංච උපාදානස්කන්ධය ඇති නොවන්නේ? තෙරුවන් සරණයි.
ඒ දැන් ඔබතුමාම කියපු විදිහට මේ මම ඒ මටයි ඒක තේරෙන්නේ. මම ඉන්න නිසා තමයි එතන දේ දුන්නක් තියෙනවා කියලා මට ඒ දේ දුන්නට ලෝභයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම ඉන්නවා නේද? මම ඉන්න එක නැති කරන්න බෑනේ. දැන් දිත්තේ ගැන කියන තැන මම දන්නේ නැහැ ස්කන්ධ පංචකය ඇති වෙනවද නැද්ද කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඇති වෙනවා කියලා. ඒ ඇති වෙන එක දකින්න කෙනෙක් නැහැ. මෙන්න පංච ස්කන්ධ ටිකක් මෙතන ඇති වුණා කියලා එතන සත්ව පුද්ගල භාවයෙන් මං හිතන මට මම දකින හැටියට නම් සත්ව පුද්ගල භාවයෙන් සම්පූර්ණයෙන්ම තොර වෙන්න ඕන. ඒක දකින කෙනෙක්, ඒක හිතන කෙනෙක් කවුරුවත් නැතුව මම සමා වෙන්න මම කතා කරා වෙන්නම් දෙවන් සල්නායි.
මං කොහේ හරි අහලා තියෙනවා මේ මට මතකනේ හරියට මේ දකිනවා නමුත් දකින්නෙක් නැහැ කියලා අදහසක් ඔය එතන උදව් වෙයි දන්නේ තිරුවන් සරණයි.
ඔව්, සත්පුද්ගල හැඟීම අනිවාර්යෙන් නැති වෙන්න ඕනනේ. දහමට අනුවයි අපි දන්න මට්ටමේ. කියන්නේ මම මගේ ආත්මය කියන යම් කිසි දෘෂ්ටියක්. තව ඉදිරියට තණ්හා දික්ටිමාන තුනම තියෙන්න බෑ රහතන් වහන්සේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් හටගන්නවද ඒ ක්ෂණේ? දැන් දෙය දුන්නක් පේන වෙලාවේ පංච උපාදානස්කන්ධයක් හටගන්නවද නැත්නම් එතන පංචස්කන්ධයක් තියෙනවද කියන එක විස්තර කරන්න පුළුවන්ද කාට හරි?
එතන නැහැ. කියන්නේ ඒ කියන්නේ අපි බාහිරයට ගිහිල්ලා දුකට ගිහිල්ලා වැඩි. අපි එතකොට මේ පිළි අරගෙන තියෙනවා එළියෙන් යමක් තියෙනවා මට මේ දේ දුන්න පේනවා. ඒ කියන්නේ මම ලෝකයේ තුල ඉන්නේ. උතන ලෝකෝත්තර බවක් නැහැ.
ඔව්, ඒ කියන්නේ දේ දුන්න එළියේ තියෙන දෙයක් කියලා ගත්තොත් එතකොට ලෝකෙට අහු වෙලා කියලා පේනවා නේද? බාහිර රූපයක් පැනෙව්වොත් මේ පැත්තේ මම ඉන්නවා. එතකොට එහෙම ස්වභාවයක් නැතුව අපි දේ දුන්න පේන එක හිතට පේන මට්ටමක් විතරක් කියලා ගත්තොත් ඒ කියන්නේ බාහිරයට පනවන්න නැතුව දේ දුන්නක් පේනවා. පේන ගතියක් තියෙනවා. ඒ දේ දුන්නේ එළියෙන් පනවන්න යන්නේ. මෙහෙම පේන ගතියක් තියෙනවා කියන මට්ටමෙන් ගත්තොත් මොකද හිතන්නේ?
එතනදී මේ ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් අපි දේ දුන්න දකිනවා. දේ දුන්න දකිනවා කියලා ඒක බලන් ළඟට යනවා කියලා දේ දුන්නටම පණිනවා. පැන්නහම එතන දේ දුන්නක් නැහැ කියලා අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් පේනවා. ඒ වගේ ඉස්සරලාම ඉඳලාම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැකලා තියෙන කෙනෙකුට තේ දුන්න දැකීමෙන් ඇතිවන හැඟීම ගොඩක් වෙනස්. නමුත් අපිට තාම ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි මං හිතන්නේ අපි ඉන්න තත්ත්වය අනුව.
අපි දැන් අපි දෙයි දුන්න කියන එක අපි දන්නවනේ. බාහිරේ එහෙම දෙයක් නැහැ, එතෙන්ට ගියොත් ඒක ලැබෙන්නේ නැහැ කියලා. ඔකමයි මම මේ දැන් මිරිඟුව කියලා ගත්තත් ওই කතාවමනේ. වතුර වගේ පේනවා. එතෙන්ට ගියාට වතුර හම්බ වෙන්නේ නැහනේ. නේද? ඒක අපිට මිරිඟු ස්වභාවයක් වගේ මට්ටමක අවබෝධයක් තිබුණොත් ඔය පේන්නේ.
මිරිඟුව කියන එක සහ ගොඩක් හොඳ උදාහරණයක්. ඇත්තටම අපිට පෙනීම තිබ්බට ඇත්තටම දෙයක් ඇතුව නෙමෙයි අපිම හදාගත්ත දෙයකට තමයි පෙනීම තියෙන්නේ. මිරිඟුව කියන්නේ අපිට මිරිඟුව කියන එක පේනවා. නමුත් එතන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට. ඒක ගොඩක් හොඳ උදාහරණයක් මම හිතන්නේ අපිට ඔය මේක එක්ස්ප්ලේන් කරනකොට.
ඒක දැන් බුදුරජාණන් වහන්සේ ගත්තු උපමානේ මිරිඟුව. සංඥාව මිරිඟුවට උපමා කළානේ. එතකොට ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥා මාත්‍රයක් නම් ඒක මිරිඟුව වගේ. එතකොට දැන් මිරිඟුව පේනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ඇහෙන් අරන් දෙන සංඥා මාත්‍රයක්, වර්ණ සංඥා මාත්‍රයක් පේනවා. එතකොට ඒ මට්ටමේ සිහිය පිහිටියොත් බාහිරේ දෙයක් පනවන්නේ නැහැ. ඒකයි මම කියේ අර පේන ගතියක් තියෙනවා. දැන් එහෙම කිව්වොත් මගේ ප්‍රශ්නේ තමයි පංච උපාදානස්කන්ධය හරි පංචස්කන්ධය හරි පණවන්න පුළුවන්ද, පැන වෙනවද? මොකක්ද ඒ
දෙකෙන් එකක් පැන වෙනවමයි ජීවත් වෙනව නම් විඥානය හට ගන්න ඕන. දැන් අර මේ මිරිඟුව කියපු තැනට මට හරි ලස්සනට අවබෝධයක් ආවා භාවනා කරනකොට. දැන් අපි බල්ලා ගැන ගත්තට බල්ලෙක් මේ අර ඒ ඡායාව විතරයිනේ අපි හිතන්නේ මේ වතුරට වැටෙන. එතකොට ඒ බල්ලාගේ ඡායාව නම් අපිට පේන්නේ වතුරේ. ඒ ඡායාව විතරක් නෙමෙයි අපිට පේන්නේ නේද? ඒකේ වතුරේ තියෙන වතුරක් පේනවා, වතුරට වැටිච්ච අනිච්ඡාව ඡායාවල් මුත් වටා පිටා තියෙන දේවල් වලින් වැටිච්ච ඡායාවල් මුත් දෙතෙන්ට වැටෙනවා. එතකොට වතුරත් කන්නඩියක් වගේ නෙමෙයි. ඒකේ තියෙනවා චලන ගතිය. එතකොට මේ මිරිඟුව හොඳටම පැහැදිලි වෙනවා. මෙහිම මේ මට නම් එහෙම පැහැදිලිුනේ ඔක චිත්තේ චිත්‍රානි තත්ේව ලෝකේ කියනවා වගේ. එතකොට එතන අපිට පේන්නේ චිත්‍රයක්. ඒ පේන චිත්‍රයේ මේ වතුරයි වැටිච්ච අනිත්‍යවත් අතරේ මේ සෙලවෙන මේ සතාගේ සතා වගේ පේන රූපය සම්පූර්ණ නැහැ. එතන තියෙන්නේ සම්පූර්ණ මිරිඟු කොටස විතරයි කියන එක තමයි මට වැටහුනේ.
ඔතන මට පොඩි ප්‍රශ්නයක් ආවා එකපාරට. මේ අපි මේ ඇත්තටම අපි සාකච්ඡාවේ පිට යනවත් දන්නේ නැහැ. අර පද්ම මහත්මිය මේ කිවනේ ජීවත්ව ඉන්නවා නම් විඥානයක් පවතින්න ඕන කියලා. අන්න එතන පොඩි නිකන් පොඩි ගැටලුවක් ආවා එකපාරට.
ඔව් ඒක හොඳයි. විඥානයක් තියෙන්න ඕනද? මොකද විඥානය කියන්නේ අර ජාති පහෙන් එකක්නේ. විඥානේ තියනවා නම් ඉතුරු හතර නැද්ද? විඥානය දැනගන්නත් ඕන. විඥාන කියන්නේ දැනගන්න ගතියනේ. ඒකට දැනගන්නේ මොනවද? විඥානේ දැනගන්න ස්වභාවයන් ටික තමයි රූප වේදනා සංඥා සංකාර කියන්නේ. එතකොට ඒ හතර නැතුව විඥානේ විතරක් පවතින්න පුළුවන්ද? නැත්නම් විඥානේ තියනවා නම් ඒ හතරක් තියනවාද? ඒ කියන්නේ ජාති පහම තියනවාද කියලා මම අහුවේ. ඒකයි ඒ මොහොතේදී.
සරණයි දැන් ඔතන අපි විඥානේ කියලා දැන් රහතන් වහන්සේගේ අපිට දැන් කියන්නේ තියෙන අනිදස්සනයි කියලා කියන්නේ විඥානයක් නැති හින්දානේ. ඒක නැති විඥානයක් පතිත වෙන්නේ නැති හේතුව හින්දා ඒක නම දුන්න අනිදස්සන විඥාන කියලා. නැතුව මේ විඥානයක් තියෙන හින්දා නෙමෙයි. නැති හින්දා නැති කමට එච්ච දෙයක් නෙක තියෙන විඥානයක් කියලා කියන අනිදස්සනයි ඒක කියන එහෙම දෙයක් නෙමෙයි නේද කියලා මට
තේරෙනවා. විඥානයක් තියෙනවා කියලා ගත්තොත් ඒ කියන්නේ ජීවත් වෙනවා. ජීවත් වීමක් නැති තැන තමයි විඥානයක් නැති වෙන්නේ. දැන් රහතන් වහන්සේ කියන්නේ ජීවත් වෙන එක නවත්තපු එක්කෙනෙක්. එයාට එතකොට විඥානයක් තියෙන විදිහක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
ඉතින් ඒක නිසා අනිදස්සන විඥානය කියලා කියන්නේ පතිත වෙන්න තැනක් නැතිකොට රහත් භාවයට පත්විච්ච ඒ ප්‍රමාණ වහන්සේට සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරවිච්ච තැන මනසි තුළ විඥානයක් නැති වෙන මූපදින අවස්ථාවට කියන අනිදස්සනයි කියන මතු අනිදස්සන කියලා විඥානයක් නැහැ කියලා මට හිතෙන්නේ.
ඔව් ඒක අපි ගාථාවෙන් ගමුකෝ. එතකොට පැහැදිලි දැන් අනිදස්සන කතාව එන්නේ කොහෙද? කේවඩ සූත්‍රයේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත නාමංච රූපංච අසේසං ප්‍රජ්ජති එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභාස්සං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. ජාති තුනක් කියන පටවි ආපෝ තේජෝ වායෝ හතර පිහිටීමක් ලබන්නේ නැහැ අනිදස්සන විඥානෙ. එතකොට වේයි රූපයක් කියන කතාවක් එතන යෙදෙන්න බෑ. ඊළඟට දිග කෙටි මහත සියුම් මොකක්ද අනිත් එක සුබ යෙදෙන්නෙත් නැහැ. එතකොට ඒ ටික විඥාණයට දැర్శණය වෙන්නෙත් නැහැ. ඒ ලක්ෂණ. ඊළඟට නාම රූප අසේසං උපරුජ්ජති. ඉතුරුවක් නැතුවම කපා හැරිලා වගේ අදහසක්. තරන්න ඒ මට්ටම තමයි විඥාණං අනිදස්සනං කියන්නේ. අනිදස්සන කියන විඥාණය. එතකොට දැන් අපි කතා කරන්නේ විඥානේ මොනවා හරි දැනුවත් වුණොත්නේ. දැන් දැනුවත් වෙන්න කිසිම ස්වභාවයක් නැහැ අපි දන්න මට්ටමේ. يعني සතර මහා ධාතු මට්ටමකවත් දැනුවත් වෙන්න බෑ. දිග කෙටි මහත සියුම් මේ සුභ අසුභ ගතියක් දැනුවත් වෙන්නත් බෑ. ඊළඟට නාම රූප විචිත දැනුවත් වෙන්නත් බෑ. ඒවත් කපා හැරිලා. එහෙනම් තව වෙන මොනවා හරි තියෙනවද විඥාණයට දැනුවත් වෙන්න? දැනුවත් වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා තේයි ඒතකොට. එතකොට මේ මට්ටමකදී එකක්වත් ගන්නෑ පිටන්න බෑ. කතා කරන මට්ටමක් ඒකයි. ඒක අනිදස්සන විඥාණය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට අපි සාමාන්‍ය කතා කරන විඥාණය නෙවෙයි. ඒ විඥාණයත් නොපිහිටන. දැන් අපි සාමාන්‍ය කතා කරන විඥාණය කියන්නේ මොනවා හරි දැනුවත් කරන ගතියට නිවිඥාණය කියන්නේ. ඉතින් දැනුවත් කරන්නේ ඉස්සෙල්ල මං මතක් කළා වගේ රූප වේදනා සංඥා සංකාර ගැන. ඒක තමයි විඥාණයට පිහිටන්න පුළුවන් තැන්. ඒකට ඒ හතර ගැන දැනුවත් කළේ නැත්නම් දැන් විඥාණයට පිහිටන්න බැරි වෙනවා. පිහිටන්න තැනක් නැති වෙනවා. ඒකට එහෙම ස්වභාවයක් නේද? එහෙම මට්ටමක් නම් ඔන්න දැන් නුවණක් එයි. එතකොට එතන අපිට පංච උපාදානස්කන්ධයක් කොහෙත්ම කතා කරන්න බැහැ නේද කියන එක පැත්තකින් දැන් මගේ ප්‍රශ්නේ ඇත්තටම යන්නේ එතන පංචස්කන්ධයක්වත් කතා කරන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලා අර පත්ම මතක් කළා වගේ අර ඇති වෙලා නැති වෙන නැත්තම් හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්කන්ධ පහක් ගැනවත් කතා කරන්න පුළුවන්ද කියන එක තමයි අපි තව ටිකක් කතා කරන්න ඕන. ඒක ගැන
අපේ මම මේ උපමානේ පොතක් හරි කොහෙන් හරි අහන්න මට ලැබුණා රහතන් මං හරි අකමැති මේ රහතන් වහන්සේගේ தத்துவේ කතා කරන්න මේ தத்துவේ ඉඳගෙන.
නමුත් ඒකට හේතුව කියන්න ඕන. ඇයි අපි කතා කරන්නේ? ඒක මේක තේරුම් ගන්න ඕන. මේ හේතුවක් නැතුව නෙවෙයි කතා කරන්නේ.
ඥානික තැන බලන්න.
නෑ නෑ සම්මා දිට්ඨිය කියන එකේ මොනවාද ඥාති හතර? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥාන.
මාර්ගේ
නේද?
හ්ම්.
ඔකට එතන නිරෝධේ ඥානං කියන එක එන්න ඕන. නිරෝධේ මොන වගේ එකක්ද කියලා අපිට නුවණක් එන්න ඕන. ඒ නුවණ ආවේ නැත්නම් සම්මාදිට්ඨිය එන්නේ නැහැ. ඒ නිසායි අපි මේ 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 ගැන කතා කරන්නේ. නැතුව මේ නිකන් කතා කර කර ඉන්න නෙවෙයි. ඒක වැදගත්.
මම ඉස්සුතියකට මේ දැන් මම ඒක කියලා තියෙනවා මේ දැන් පේන්ට කෙනෙක් ආකාශයේ ආකාශ ධාතුව තුළ උතන ආකාශ ධාතුව තියෙනවද දන්නේ මේ තුල මේ මොකක් හරි අඳිනවා අඳිනකොට ඒක තියෙන්නේ නැහනේ ආකාශ ධාතුවේ අඳින එක. එතකොට තවත් කියනවා මේ කුරුල්ලෙක් පියාඹල යනකොට ආකාශේ පාරක් වදින්නේ පාරක් හිටින්නේ නැහැ නේද කියලා. එතකොට රහතන් වහන්සේට
වටිනවා ඒ දෙකත්. ඒ දේශනාවල ගත්තු දෙකක් මොකද්ද? චිත්‍ර ශිල්පියෙක් කර මේ මොනවාද කලර්ස් අරන් ඇවිල්ලා පාට පාට අරන් ඇවිල්ලා පින්සලෙන් අඳිනවා මේ චිත්‍ර අඳින්නේ අහසේ. ඒක එක උපමාවක්. එතකොට අහසේ අඳින චිත්‍ර තියෙයිද? දෙවෙනි එක තමයි කුරුල්ලෝ පියාඹල ගියාම ඒ පියාඹල ගිය පාර පේනවද කියන එක. එතකොට ඒ උපමා දෙකම අරන් තියෙනවා. ඒක අපිට වටිනවා. මේවා තේරුම් ගන්න. අපි බලමු දැන් මේ දැන් ප්‍රශ්නේ පැහැදිලි ඇති මොකද්ද අපි කතා කරන්නේ කියලා. මේ අපේ පවිත්‍ර මහත්තයට එහෙම මොනවා හරි අදහසක් තියෙනවද?
මම අහගෙන ඉන්නේ රවි මහත්තයා. මේ මට මේ මේ අන්තිම මොහොතේ මෙවන් නිසා මම මේ උත්සාහ කරනවා මොන කරුණ යටතේද සාකච්ඡාව මේ කරෙන්නේ කියලා. මට ඒකට එකතු වීමක් නෙමෙයි, මට පොඩ්ඩක් අර ප්‍රශ්නේ මං හිතන්නේ දිගටම මේ මේ හරි තැනට යොමු කරන්න වගේ මට හිතන දෙයක් මම පොඩ්ඩක් කියන්න සතුටුයි. මේ පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය කියන එකේ ගැන අපි පටලවිල්ල මේ නිව කරනවට වඩා ඒ දෙක යම්කිසි අවබෝධ දෙකකින් තියෙන ඵල දෙකක් නිසා ඒ දෙක සාපේක්ෂව තියෙන අවබෝධ දෙක ගැන විග්‍රහ කරගත්තොත් පංච උපාදානස්කන්ධයේ අත්විඳින අවබෝධය මොකද්ද? පංච උපාදාන පංචස්කන්ධයේ අත්විඳින අවබෝධය මොකද්ද කියන තැන් වලින් පටන් ගත්තොත් අපිට හරියට ඔකට මේ අපිට ඕන තැනට මං හිතන්නේ සාකච්ඡාව අරගෙන යන්න පුළුවන් වෙයි කියලා.
අපි සාමාන්‍ය මට්ටමකින් දන්නවනේ පුත්ජනයා ඉන්නේ පංච උපාදානස්කන්ධේ පරිහරණය කරනවා. දැන් අපිට දැනගන්න ඕන අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් මනස මොන වගේ තත්ත්වයක්ද කියන එක. ඒ ගැන තමයි මේ මේ Nirodhe ඥානය කියන එක සඳහායි මේ සාකච්ඡාව යන්නේ. එතකොට එතන පංච උපාදානස්කන්ධ තියනවද එහෙම නැත්නම් පංචස්කන්ධ තියනවද නැත්නම් ඒවත් පිටින් නැද්ද කියන ඒ කරුණ තුන තමයි කතා කරන්නේ.
අවබෝධ දෙක ගැන කියද්දී ඕකෙදි අර මට පොඩ්ඩක් මතක් වෙන්නේ අපේ කටුකුරුන් දහම්තුරුන්ගේ උදාහරණ. අර ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් වතුරේ දකින්නවා තව බල්ලෙක්ගේ ඡායාවක් නේද? එයා හේතුන්ගෙන් හටගන්න බවක් නොදක්ින නිසා එයාට දෘෂ්ටියක් පහළ වෙනවා එතන තව බල්ලෙක් ඉන්නවා කියන කම. එයාට ලෝකය පහළ වෙන ලෝකයක් ඇති වෙලා තව බල්ලෙක් ඇති වෙලා එතන බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට එයා වැටෙනවා. එයා ගඟෙන් මේ පැත්තට ගියත් ඒ පැත්තට ගියත් එයාගේ මනෝභාවයේ තියෙනවා අතන තව බල්ලෙක් ඉන්නවා කියන එක. එතකොට උන්වහන්සේ කියන රහතන් වහන්සේගේ දැන් අපි යනවා නම් අපිට ඒ දණ්ඩක් උඩින් ගියොත් එහෙම අපිට නිකමටවත් හිතෙන්නේ නැහැ අතන තව මිනිහෙක් ඉන්නවා කියලා. මොකද ඒක හේතුන්ගෙන් හටගන්න බව අපිට අපේ අවබෝධය තුළම තියෙන නිසා අපි දන්නවා ඒ වතුරේ පෘෂ්ඨයේ මත ඒ පරාවර්තනයේ මොනවා හරි හේතුන්ගෙන් මේ දැක්කේ මම මගේ ඡායාවමයි තව පුද්ගලයෙක් නෙමෙයි කියන දෘෂ්ටියකට අපි වැටෙන්නේ නැහැ. ඒක නිසා අපිට එතන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ අර බල්ලා වගේ කියලා. ඉතින් ඔන්න ওই දෙකේ වෙනස තමයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අපේ අභ්‍යන්තරය අපේ විඥානය තුළ දෙයක් අත්විඳිනකොට හැමතිස්සෙම මේක ඇතුලේ හේතුන්ගෙන් හටගන්න බවත් දකින රහතන් වහන්සේ අර ඒ දන්නේගේ මිනිසයාගේ මනෝභාවයත් අර අපි ඉන්නේ පුතග්ජන මිනිස්කෙන් අපි හැමතිස්සෙම අතන මේක තියෙන දැන් අතන ඒ බල්ලට ඒ බල්ලෙක් ඉන්නවා වගේ අපිට අතන ජීවිතේ අපිට අතනමගේ කාර් එක තියෙනවා අතනමගේ ස්කෝලේ තියෙනවා කියන තියෙන තියෙන උපාදානීය විත්ස් කන්තයන් එක භාජනයකට පවත්ලා තියෙන නිසා අපිට මේ හැදිච්ච ලෝකයක් තියෙනවා. ඒකනේ පංචඋපාදානස්කන්ධය කියන එක හැදිලා තියෙන්නේ අපි අර එහාට මෙහාට බාහිරයකට පවරූපු කරුණු නේද? බාහිරයක් තියෙනවා, අභ්‍යන්තරයක් තියෙනවා, මෙතන බාහිරය සහ මෙතන කෙනෙක් ඉන්නවා කියන කමේ තියෙන පුතග්ජන මනසෙන් හැදිච්ච උපාදානස්කන්ධකින් අපි අත්විඳින කමයි. අර මේක අභ්‍යන්තරේ හටගන්න හේතුන්ගෙන් හටගන්න බවද තියෙන අවබෝධය දෙකේ නේද? ඔය පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය තියෙන්නේ මෙන්න කියන දෙකේ තියෙන අවබෝධයේ වලින් එන ඵල දෙක කියන කමයි මගේ වැටහීම තුළ තියෙන්නේ.
ඒ කතාව තමයි මේ විස්තර කරන්නේ. එතකොට දැන් එතන බල්ලා රැවටෙන මට්ටම උපමාවෙන් ගත්තොත් එතකොට ඒක පෘථග්ජන මට්ටම වගේනේ. එතකොට එයාගේ මට්ටමට, ඒ මානසික මට්ටමට පංච උපාදානස්කන්ධය පිහිටනවා. දැන් අපිට දැනගන්න ඕන එතකොට ඒක උපමාවේ අනිත් පැත්ත තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඒ උපමාවේදී නම් අපිට බල්ලෙක් පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් පිහිටන්නේ නැහැ අපි වතුරට එබෙනකොට. එතකොට ඒ රහතන් වහන්සේගේ මනස ඒ වගේ වෙන්න ඕනනේ. අවිද්‍යාව දුරු වුණ මනසක් ගැනනේ අපි අවබෝධයක් ගන්න හදන්නේ, නුවණක්. එතකොට අන්න ඒකෙදී දැන් මං හිතන්නේ පැහැදිලි පංච උපාදානස්කන්ධ කියන මට්ටමක් නම් පිහිටන්න විදිහක් නැහැ. ඒ කියන්නේ බාහිර රූපයක් කොහෙත්ම පිහිටන්නේ නැහැ, පනවන්නේ නැහැ. අර මුගාවෙන් පනවගත්තු රූපයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒ හේතු යෙදෙනකන් ඒ රූපේ තියෙනවා. ඒ හේතු නැත්තම් ඒක හටගන්න බෑ කියන ධර්මතාවය නේද? එතකොට දැන් මේ මෙතන අපි එතනින් පොඩ්ඩක් එහාට කතා කරන්නේ. එතකොට අන්න ඒ මට්ටමේදී ස්කන්ධ පහවත් පිහිටන්නේ නැද්ද කියන එක ගැන මොකද කියන්න තියෙන්නේ? අවිද්‍යාව දුරු වුණ මනසට.
රවි ඔක කතා කරන්නද බං? කවුද?
නෑ කියන්න මම.
මේ දැන් මට මෙතෙන්දී මතක් මේ දැන් මතක් වුණානේ මට එකපාරට අදහසක් ආවේ. දැන් අපි මිරිංගුව දිහා බලනකොට මිරිංගුව කියලා හිතෙනවා, මිරිංගුව බව දන්නවා කියන්නේ විද්‍යාව. ජලය කියලා එතන යම් කිසි අදහසක් කොයි ආකාරයකින්වත් ආවොත් ඒ කියන්නේ අපි අවිද්‍යාසහගත මනසකින් තමයි එතන බලලා තියෙන්නේ. දැන් එතකොට අර මිරිංගුව දිහා බලනකොට මේ රූපය ඇවිල්ලා ජලය කියන සංඥාව අපිට එන්නේ නැත්තේ. ඔයතර රූප වේදනා සංඥා සංකාර ඔක්කොම පටිච්ච සම්පන්නව එක සැරේම ඇති වෙනකොට ජලය කියන සංඥාව අපිට චුට්ටක්වත් එන්නේ නැහැ. කියන්නේ එතන රූප ජලය කියන කියන රූපේවත් අපිට එන්නේ නැහැ. මොකද අපිට එතන අවබෝධය තියෙන හින්දා. ඒ කියන්නේ එතන ජලය කියන රූපය කියන එක එතන අපේ අවබෝධය හින්දා අයින් වෙලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ පහම නැහැ එතන අපිට. අපි දන්නවා මෙතන විද්‍යාව නිසා මෙතන මේ අපි නමක් දීලා තියෙනවා මිරිඟුව කියලා. නමුත් ජලය කියන පැත්ත සම්බන්ධව මුකුත්ම නැහැ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර නැහැ මේ පැත්තට. මං හිතන විදිහ හරියද නැහැ?
තේරුම් ගන්න. ඔව් හොඳයි. මං හිතන්නේ ඒක පැහැදිලි. මොකද දැන් රූපය කියන්නේ මිරිඟුව පේන තැනක ජලයනේ. එතකොට ජලය පැනෙවුවොත් එහෙම, ජලය තියෙනවා කියලා හිතුවොත් එහෙම ඒ රූපෙට අදාළ වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාර තියෙනවා, ඒක දැනගන්න විඥානෙ තියෙනවා. හැබැයි ඔය මිරිඟු ස්වභාවයක් කියන තැන නුවණ පිහිටියොත්, සිහිය නුවණ පිහිටියොත් අපිට ඒකට අදාළ ස්කන්ධ පහම හටගන්නේ නෑ නේද? ඒක තමයි මම මේ ඒක පැහැදිලි කරගන්න අහන්නේ. එතකොට දැන් කොහොමත් උපාදාන ස්කන්ධ පහ නම් කොහොමත් නෑ ජලය පැනෙන්නේ නැත්තම්. එතකොට ඒ ජලයට අදාළ ස්කන්ධ පහත් පිහිටන්නේ නැ නේද එතන? ඒක තමයි මං ඇහුවේ අවිද්‍යාව දුරුණ මනස කියලා. දුරුණ මනසක දැන් මං මේ ගේන්න හදන තැන තමයි මේ ස්කන්ධ පහක් පිහිටන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙන හැරි ස්කන්ධ පහක් පිහිටන්න පුළුවන්ද අවිද්‍යාව දුරුණ මනසක කියන එකට තමයි මට උත්තරේ ඕන. එතෙන්ට හිතන්නයි මේ අපි වටෙන් වටෙන් එන්නේ.
ඉතින්නේ රූපයක් නම් හට ගන්නම බෑ.
ඒ ප්‍රශ්නේ පැහැදිලි නෑ රොයි මාත්‍ය, හරියට තේරුන්නේ නෑ මොකද්ද ඔබතුමා අදහස් කළේ කියලා. ස්කන්ධ පහ කියන එකෙන්.
ස්කන්ධ පහ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. තමයි ප්‍රශ්නේ තමයි දැන් අවිද්‍යාව තියෙන මනසක නම් ඕවා තියෙනවා. අවිද්‍යාව ඉතුරුවක් නැතුවම දුරු වුණ මනසක ඔය පහ පිහිටන්න පුළුවන්ද කියන එක තමයි දැන් මගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක උපාදාන වෙලා නම් කොහොමත් පිහිටන්න බෑ කියන තැනට එකඟ වෙනවා ඇති. මගේ
ඒක මාත්‍ය පිහිටන්න පුළුවන් කියන කම අපේ ධර්මෙම තියෙනවා නේද? දැන් බාහිය මහතන රාහතන් වහන්සේට දිත්තේ දිත්තමත්タン කියන එකෙන් හික්මෙනවා කියනකොටම ඒ දිත්තේ දිත්තම දැකීම දැකීමක් හැටියට කියනවා කියන්නේ මෙතන ස්කන්ධ පහක් ගැන නේද කතා කරන්නේ? ස්කන්ධ පහක් හේතුවෙන් ඒකේ වෙන උපාදාන මට්ටමින් යා මිදුණා කියන කම නේද? දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン වෙන කම්ම තියෙන්නේ. ඒ ස්කන්ධ ටික එහෙම තිබුණාට ඒවා උපාදාන මට්ටමින් ගිය බවක් තමයි මේකේ විමුක්තිය කියන එක නේද එතනින් කියවෙන්නේ.
හරි, ඔය ඔය ටිකකට නම් අහන්නේ. හරි, දැන් ප්‍රශ්නේ පැහැදිලි ඇති. ඔව් කියන්න.
මෙහෙමයි මට දැන් උතන මං මට තේරෙන විදිහට දැන් බාහිර දායුටුචාරී රහතන් වහන්සේට ඒ කියපු බණ අපේ දැන් මේ තියෙන දැනුමෙන් තේරුම් ගන්න ගිහාම අපි වැරදි පාරවල යනවා කියලා මට හිතෙන්නේ. මොකද එතන තියෙන ගැඹුර අපිට හිතා ගන්නවත් බැරි ගැඹුරක් උතන තියෙන්නේ. අපි ඒ එතන
ඒකද මං ආයේ මතක් කරනවා. මටත් ඉස්සෙල්ලා මතක් කළා. සමාධිත්‍ය සඳහා අපිට අවශ්‍ය වෙනවා දුක්ඛේ ඥානය විතරක් නෙමෙයි, සමුදය ඥානය විතරක් නෙමෙයි, නිරෝධේ ඥානය කියන එකත්. එතකොට මේ නිරෝධේ ඥානය සඳහායි මේ කතා කරන්නේ. නිරෝධේ ප්‍රත්‍යක්ෂ වීම නෙවෙයි. ඒ කියන්නේ නිවන් අවබෝධ වෙන්නේ නැහැ මේ මේ සම්මාදිට්ඨියාවට. හැබැයි සම්මාදිට්ඨිය අවශ්‍යයි නිවන් මාර්ගයට වැටෙන්න, ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන්න. ඒ සඳහා නිරෝධේ ඥානය කියන එක අත්‍යවශ්‍යයි. දැන් අපි ඒක
රවි මේ මම එතෙන්ද කියන්න අදහස් කරේ අර එතන දිත්තේ කියන එකෙන් බුදුහාමුදුරුව කියලා රහතන් වහන්සේ මේ බාහිදරුචි රහතන් වහන්සේ ඒ වෙලාවේ අවබෝධ කරගත්තු ඒ දිත්තේ කියන එක අපිට මේ දැන් අපි දන්න තරමෙන් අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ
උනේ. හරි, එතන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. බැහැයි කියලා ඔක අතහැරලා කතා නොකර ඉන්න පුළුවන්. නැත්නම් අපිට කතා කරලා යම්කිසි ඥානයක් ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න පුළුවන්. මම හිතනවා ඒක ගැන කතා කරන එකෙන් තමයි මේ Nirodhe ඥානය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ගන්න පුළුවන් කියලා. ඒකයි මම මේ අහන්නේ.
සමහරවිට මේ අපිට අවබෝධයන එකක් නැහැ. නමුත් මේ කතා කරනකොට අනුමානයක් ඒක මට හිතෙන්නේ. අවබෝධයනේ රහත් වෙන අවස්ථාවේදී අපිට ඒ සම්බන්ධය හොඳටම. නමුත් අපි මේ උත්සාහ කරන මේ සාකච්ඡාවේදී අනුමානයක් ගන්න මේ වගේ තියෙයි කියන එක මේ අවස්ථාව. මට හිතුනේ මේ වගේ ඒකෙන්ද කතා කරන එක අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒ දිත්තේ මත්තන් අවස්ථාව වුණත්
මට හිතෙන්නේ දැන් ආකාශයේ ඒ මාල ඉඳගෙන ඒ පේන්ට් ඉඳගෙන පේන්ට් කරනවා නම් එතකොට එතන තියෙන චිත්‍රයක් නම් එතන නිමිති නැහැ. නිමිති නැති දැකීමක් ඇති වෙනවද නැද්ද කියන එක ගැන මට හිතන්න මේ හිතන්න අමාරුයි. ඒ ඒක එයින් දෙයක් සිදු වෙන්න පුළුවන් ඕනේ නම්. එහෙම පේනවායි කිව්වොත් හැබැයි ඒ ගන්න එහෙකවත් නිමිති ඇති වෙන්නේ නැති බවයි මම හිතන්නේ.
එතන ධම්මවිහාරී හාමුදුරුවන්ගේ බණක මට මතකයි කියනවා අපිට තියෙන විඥානයක්, හැබැයි රහතන් වහන්සේට කොහොමදත් විඥානයක් ගැන කතා කරන්න බෑ, රහතන් වහන්සේ පරිඤ්ඤයයි කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම දැනගත්ත මට්ටමක ඉන්නේ. එතකොට කොහොමදත් අර මදුපිණ්ඩික සූත්‍රය එහෙම කියන විදිහට හැක් රූපයක් නොපිහිටන මට්ටමක් තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයක් හරි පංචස්කන්ධයක් හරි ගැන කතා කරන්න බෑ මේ මට්ටමේදී කියලා තමයි මට අදහසක් වෙන්නේ.
අනේ දැන් හොඳයි, දැන් අපිට මත දෙකක් ආවා.
හොඳට කියන්නේ නිරෝධ සමාපත්තියට වදිනවයි කියන්නේ මොකද්ද එතකොට?
නෑ, ඒක නිරෝධ සමාපත්තිය කියන එක කෙලින්ම හිතක් උපදින්නෙම නෑ. එතකොට මේ කතාව කොහොමත් අදාළ නෑනේ. ඒක ඒක සමාපත්තියක් මිසක් එතන ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අවිද්‍යාව දුරුන මනස මොන වගේද කියන එක. අපි දන්නවනේ අවිද්‍යාව දුරු වෙන්නේ ජීවත්ව ඉඳිනේ පිරිනිවන් පාන මොහොත නෙවෙයිනේ. එතකොට රහත් වෙලා පිරිනිවන් පානකම් ජීවත් වෙන කොටසක් තියෙනවානේ. එතකොට ඒ එතන මොන වගේ දෙයක්ද කියන එක. දැන් ඕක ගැන අදහසක් ගන්න තමයි අපි පහුගිය ටිකේ අර යමක සූත්‍රයත් සාකච්ඡා කළේ. ඒකෙත් ඒක අහලා නැති අයට මේ මතක් කරගන්න මම කියන්නම්. ඒ කාලේ ස්වාමීන් වහන්සේ නමකට ආවා මතයක්. රහතන් වහන්සේ මේ කය බිඳිලා ගියාම නැත්තම් මරණයෙන් පස්සේ නැහැයි කියලා. නහෝති පරං මරණාති කියලා. කායස්ස බේද උජ්ජිජ්ජති විනස්සති නහෝති පරං මරණාති කියලා රහතන් වහන්සේ. එතකොට ඒ පිරිනම් පෑවට පස්සේ නැහැයි කියලා. එතකොට ඒක වැරදි දෘෂ්ටියක් කියනවා, පාපක දෘෂ්ටියක් කියනවා. එහෙම කියන එක. පස්සේ සරිත්තම්බුරු විස්තර කරනවා මේ පංච උපාදානස්කන්ධයම අරගෙන එක එක විදිහට, يعني රූපය ගැන වෙනම අරගෙන එකලොස් ආකාරයටම අරගෙන ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ත පැති ප්‍රශ්න කර කර පෙන්නනවා. ඊළඟට ඒකේ එක එක ගති ටික මේව කරලා පෙන්නනවා. රූපය නිසා මේ රහතන් වහන්සේ පණවන්න පුළුවන්ද? වේදනාව නිසා පණවන්න පුළුවන්ද? සංඥාව නිසා, සංකාරය නිසා, විඥානය නිසා පණවන්න පුළුවන්ද? එතකොට අර හාමුදුරු යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ඒව අවබෝධෙන්න බැහැයි බැහැයි කියලා ඒ අහන හැම එකටම. ඊළඟට ඒවයින් තොරව පණවන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නවලටත් බැහැයි කියනවා. ඊට පස්සේ අහනවා එහෙනම් මේ මොහොතේ පණවන්න බැරි රහතන් වහන්සේ කෙනෙක් ගැන කය බිඳිලා ගියාට පස්සේ කතා කරන එක සුදුසුද කියලා. එතකොට තමයි කියන්නේ උන්වහන්සේ මගේ කලින් අවබෝධයක් නැති කාලේ වගේ පාපක දෘෂ්ටියක් තිබුණා. දැන් මේ ධර්මය අහලා අවබෝධ කළා, ඒ දෘෂ්ටිය ප්‍රහීන වුණා, මම ධර්මයක් අවබෝධ කළා කියලා. ඒකත් මෙතන උදව්වට ගන්න පුළුවන් මං හිතන්නේ. එතකොට මේ අපි අද කතා කරපු මහා හත්තිපදෝපම සූත්‍රෙත් කියනවා දැන් රූපස්කන්ධය කියන්නේ මොකක්ද කිව්වහම 11 ආකාරය, කියන්නේ අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ ඔය වගේ. ඒ යම් කිසි රූපයක් යෙයිද අන්න ඒක රූපස්කන්ධය කියලා. ඒ විදිහට වේදනාවටත් ඒ 11 ආකාරය දාලා කියනවා. 11 ආකාරයෙන් කොහේ හරි වේදනාවක් තියෙනවා නම් ඒක තමයි වේදනාස්කන්ධය. ඒ වගේ සංඥාව, සංකාර, විඥාන කියන පහටම ඒ ස්කන්ධය එතන. ඒ උපාදාන නෙවෙයි. ඒ ස්කන්ධය පනවන්නේ 11 ආකාරයෙන් තියෙනවා නම් කියලා. එතකොට දැන් අපිට හුඟක් අහන්න ලැබෙන්නේ රහතන් වහන්සේට ස්කන්ධ පහ තියෙනවා, උපාදානි තමයි නැත්තේ කියන කතාව. ඒක කොච්චර හරිද දැන් දහමට ගලපලා බලනකොට කියන එක තමයි අපි මේ කතා කරගෙන යන්නේ. අපිට දැන් මත දෙකක් ඉදිරිපත් වුණා. එකක් මේ පවිත්‍ර මහත්ය කිව්වා දැන් දිත්තේ දිට්ටමත්タン කියනකොට ස්කන්ධ පහ තියෙනවා, උපාදානි නැහැ කියන කතාවක්. ඒක අපි තව විස්තර කරගන්න ඕන. ඊළඟට පෙටිලි කිව්වා එහෙම ස්කන්ධ පහ තියෙන්නත් පිහිටන්නත් බැහැයි කියලා. එතකොටන ඔය දෙක තමයි අර උපමාත් උදව් කරගන්න පුළුවන්. දැන් ඒ දණ්ඩේ යන බල්ලා වතුරට ඉබෙනකොට බල්ලෙක් ඉන්නවා කියන හැඟීම පෘථග්ජන ස්වභාවිනේ. එතකොට අපේ මට්ටම අපිට බල්ලෙක් පිහිටන්නේ නැහැ. ඒක තමයි එතකොට රාතන් වහන්සේට උපමා වෙන්නේ. නැත්නම් විද්‍යාව දුරුණ මනසට ගන්න තියෙන්නේ නොරැවටෙන මට්ටම. එතකොට ඒ නොරැවටෙන මට්ටමේදී ස්කන්ධ පහ පිහිටලද නැත්නම් ස්කන්ධ පහත් උපදින්නේ නැද්ද කියන ධර්මතාවය. මේ පටිච්ච සමුප්පාදයටත් ගලපලා බැලුවොත් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. මම හිතන්නේ දිලි තව එකක් මතක් කළා. මදුපිණ්ඩික සූත්‍රයේදී ඇසයි චක්කුංච පටිච්ච රූපේ ච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ ඒ විදියට ප්‍රපංච දක්වා යනවා. ඊළඟට ඒකේ ඊළඟ කොටස් දෙකේදී කියනවා ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඤ්ඤාණේ ඇති කල්හි පස්ස පඤ්ඤත්තියක් පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤාණේ සති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙසති ඉති ඨානමේතං විජ්ජති. ඊළඟට පෙන්නනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඤ්ඤාණේ අසති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙසති ඉති නේතං ඨානං විජ්ජති කියලා. එතකොට ඒ අසති කතාව ඇස නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඤ්ඤාණය නැති කල්ලි පස්ස පඤ්ඤත්තියක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන එක. එතකොට අන්න එතනිනුත් අදහසක් ගන්න පුළුවන් මේ අවිද්‍යාව දුරුන මනසක් මොන වගේද කියලා. ඒකත් එක්ක තමයි මේකට මේ කියන්නේ දහමට ගලපලා අපිට බලන්න වෙන්නේ. ඊළඟට ඒවයි අර ඒ උපමා කිහිපයක් තියෙන අනිත් එක තමයි මේ කතා කරපු ඒ වගේම නන්දකෝවාදයකේ ගන්න පහන් දැල්ලි උපමාව. තෙලුයි තිරයි දැල්ලයි තියෙනකොට ආලෝකේ හටගන්න එක. ඒව නැත්තම් ආලෝකේ හටගන්න පුළුවන්ද කියන කතාව. ඒතරේ උපමා ඊළඟට අර රහතන් වහන්සේට උපමාව දෙන්නේ පහන දැල්ල නිවි ගියා වගේ කියන එකක් තියෙනවනේ. යතයම් ප්‍රදීපෝ කියන එක. ඒකට මේවත් එක්ක බලනකොට මේ මොකද හිතෙන්නේ? පවිත්‍රට පුළුවන් තර දිත්තේ දිත්තමත්タン එකේදී ඇයි පංචස්කන්ධය තියෙනවා කිව්වේ? මොකද්ද ඒකෙන් අදහස් කළේ?
ඒක මේ කරට හෙන විදිහට කිව්වොත් ප්‍රමහත දැන් මෙහෙම දැන් අපි හිතමු අපි කොහොම හරි අපි විඥානයේ මට්ටමේ පෘථග්ජන මට්ටමින් ලෝකයක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් හරහානේ රූප වේදනා සංඥා සංකාර විඥාන වීමෙන් අපිට නිමිති පහළ වෙනවා. ඒ නිමිති වලින් ප්‍රපංච වෙන මේ ලෝකයක් අත්විඳිනවා අපි. නමුත් දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලියෙන් අපි මොන විදිය ස්වභාවයක්ද නොදන්නවා වුණත් රහතන් වහන්සේ කියන ස්ථානයේදී උන්වහන්සේ මේවා ඔක්කගෙම මිදිලා ඔය ඔක්කගෙම පරිහරණය කරන යන අතරේදී රූප නිරෝධ කරලා වේදනා නිරෝධ කරලා නම් සංඥා නිරෝධ කරලා නම් සංකාර නිරෝධ කරලා විඥාන පරිඥා වෙලා නම් එතකොට උන්වහන්සේටත් මේ අත්විඳීමම මේ ලෝකෙම මේ විදිහට පරිහරණය කරගන්න යනවා නම් ඒ කියන්නේ මේ ලයින් එකම තමයි යත් මේකේ අත්විඳින්නේ. නමුත් අවබෝධයේ විසින් කරපු ලොකු වෙනසක් තමක් තියෙන්න ඕන කියන දැනකට අපිට එත හැකියි නේ. මේ අවබෝධයේ විසින් මේ නිවීම කියන කාරණාවට එහෙනම් මේක ඇතුළෙම තමයි මේක තියෙන්නේ කියන කාරණාවට අපිට මේ මං කියන එක තේරෙනවද මන් දන්නේ මේ. එතකොට අපි දැන් අත්විඳින්න
එතන රහතන් වහන්සේත් මේවම පරිහරණය කරනවා නම්
කිව්වේ මම එහෙම කිව්වේ මෙහෙමයි ගල් මහත්තයා. දැන් රූප වේදනා අපි රූපයක් විඳිනවා ඒකේ රූප ස්කන්ධයක් අර තුමා කිව්වේ ඒ රූප ස්කන්ධයක් කිව්වහම කන්දක් නේද? උපාදාන වෙච්ච රූප කන්දයක්. උපාදාන වෙච්ච රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? අර බල්ල අතන මේ අර ගංගේ බල්ලෙක් ඉන්නවා කියලා දෘෂ්ටිගත වෙලා එයාට නිමිත්තක් පහළ වුණා වගේ අපි මේ එළියේ තියනවා කියලා මෙච්චර කාල පහළ කරගත්ත දේවල් බාහිරයක් තියනවා අභ්‍යන්තරේ මෙතන මම ඉන්නවා ඇහැ තියනවා කොහොම හරි සක්කාය විසින් නිර්මාණය කරපු කඳු තොගයක් තියනවා අපි එක ගැවසෙන ඒවනේ මේ ස්කන්ධ කියන්නේ පංච උපාදාන විච්ච ස්කන්ධ. එතකොට මේ රූප රූපස් ඇතුණ ටික. එතකොට රූපස්කන්ධය අපි පරිහරණය කරනවා, එකට තියෙන වේදනාව රූප අනිත්‍ය වූ රූපයෙන් වේදනාවත් අනිත්‍ය වූ වේදනාවක් අපිට තියෙනවා. නමුත් අපිට මේවා තියෙන නිත්‍ය දේවල්. අපි ඒකෙන් විඥාන වෙලා අපි ප්‍රපංච වෙලා ආයිසරයක් අපි ඒකම අත්විඳිනවා. එතකොට ඔය කාරණාව තුලින්ම ලෝකය පරිහරණය කරන රහතන් වහන්සේ ඔය ලයින් එකේම එන්න ඕන නම් ඒ අවබෝධය තුලින් උන්වහන්සේගේ අත්විඳීමේ වෙනස මොකද්ද කියන කාරණාවට මදුබිණ්ඩික සූත්‍රයේ උදේ විස්තර කියනවා. දැන් පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන වුණාට සංකාර කියන එක තවත් අපි ලිහලා ගත්තොත් සංකාර තුල තියෙනවා අර පස්ස මනසිකාර පස්ස චේතනා මනසිකාර කියන තුනක් තවත් කොටස් කළොත් එහෙම නේද? ස්පර්ශයේ විසින් හටගත්ත චේතනා සහ මානසිකාර කියන කොටස් තුනක් දෙකක් එකතු වෙලා තමයි ඔය සංකාර කියන කොටස හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා ස්පර්ශ චේතනා මානසිකාර වලින් තමයි විඥානයක් හැදෙන්නේ කියන එක. එතකොට මේ මානසිකාර අපි පෘථග්ජන මනසේ ඉන්න හැමදෙස්සෙම අයෝනිසෝ මානසිකාරේ ඉන්නවා. නිත්‍යයි සුභයි ආත්මයි කියන පදනමේ තියෙන මානසිකාරයෙන් අපි මේක අත්විඳිනකොට ඒ අත්විඳීම තුළ අපිට හම් වෙන රූපේ නිත්‍යයි, අපිට හම්බෙන වේදනාව නිත්‍යයි, අපිට හම්බෙන සංඥාව නිත්‍යයි. මේ ඔක්කොම අපේ මේ අයෝනිසෝ නිත්‍යයි සුභයි ආත්මයි කියන අයෝනිසෝ මනසිකාරයේ ඉඳලා යනකොට අපිට අරවා තියෙන දේවල්. රහතන් වහන්සේගේ ඔකට වෙනස තියෙන්නේ උන්වහන්සේටත් ওই ටිකම ඔහොම හම්බෙනවා. නමුත් මෙතන මනසිකාරයේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරය වීම නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදන මේ ඉඳගෙන උන්වහන්සේ මේ ටික අත්විඳින්නේ. එතකොට රූපයේ අනිත්‍යයි, රූපේ නිරුද්ධ වෙච්ච දෙයක්, වේදනාව නිරුද්ධ වෙච්ච දෙයක්. නමුත් අර ස්කන්ධ පහේමම තියෙනවා මේ මානසිකාරයේ තියෙන යෝනිසෝ මානසිකාරය ඇත්‍යදි සැටියෙන් අරිචිත්තස්සයට පත්වීම තුලින් හරි චතුරාර්ය සත්‍ය අවබෝධය විසින් අරවටික නිරෝධ වෙලා ඒකේ උපාදාන ගතිය ඇති වෙලා අරවටිකම පරිහරණය කරලාට පංච ස්කන්ධයක් විතරක් පරිහරණ ක්‍රියාවලියක් විතරයි මෙතන යන්නේ කියලා මගේ මතෙම තියෙනවා.
ඒ කප්පේ පරිහරණය කරන්නේ මොකද්ද? අනිත් එක දැන් ඒක නිරුද්ධයි නිරුද්ධයි කිව්වනේ. රූපේ නිරුද්ධයි, වේදනාව නිරුද්ධයි. ඒ නිරුද්ධ කියන එකේ අදහස් කළේ එතකොට පරිහරණය කරනවයි නිරුද්ධයි.
නෑ, යෝනිසෝ මනසිකාරය විසින් නිත්‍යයි සුභයි ආත්මයි කියන පදනමෙන් මිදිලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකේ පිහිටලා ඉන්නකම තුලින් එයා රූපේ අනිත්‍ය භාවයේ පිහිටලා ඉන්නකම වේදනාවේ අනිත්‍ය භාවයේ පිහිටලා ඉන්නකම
අනිත්‍ය භාවය කියනකොට රූපයේ අනිත්‍ය භාවය කියනකොට මොකද්ද අදහස් වෙන්නේ? පිහිටලා පිහිටන්න බෑ නේද?
දැන් ඒ පිහිටීම තමයි අපි අර ඉස්සෙල්ලම කතා කරපු එක ගලප ගන්න පුළුවන් එතන නේද? කර්මාත්‍ය දැන් අර බල්ලගේ මනසේ ඉඳගෙන තමයි අපි අයුනිසෝ මනසිකාරයෙන් රූපේ විග්‍රහ වුණේ අපේ ක්‍රමයේ තුල. එතකොට හැමතිස්සෙම උපාදාන බාහිරයක තියෙන දෙයක් තමයි අපි මෙතනින් අත්විඳින්නේ අයුනිසෝ මනසිකාරයෙන් නිත්‍ය සුභය ආත්මයි කියන පදනමේ. ඔව්. දැන් අර ඒ දණ්ඩෙන් ගිය මිනිස්යාගේ තියෙන වගේ කියන්නේ මේ හැම දෙයක්ම හේතුන්ගෙන් හටගන්න දෙයක්. නාම රූප විඥාන ක්‍රියාවලියක් මේක සිදුවින්නේ නාම රූප විඥාන ක්‍රියාවලියක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට එයාට මේක බාහිරයක් සහ දකින්න කෙනෙක් කමක් නෙමෙයි, මෙන්න මේ හේතුන්ගෙන් හටගන්න බවක තියෙන අවබෝධයේ ඉන්න කමයි මං කියුවේ.
අර දැන් මං තව විදිහකට අහන්නම්කෝ. දැන් යෝනිසෝ මනසිකාරයක් කරන්න ඕන ප්‍රවටෙන කෙනා සේක පුද්ගලයා, ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් පෙනුනොත් ඔක පෙන්නේ මේ අවිද්‍යාව නිසා, අවිද්‍යාව නැත්තම් ඔහොම වෙන්න බැහැ කියලා නේද? අපේ
මෙහෙම
පෙනුනා මුලා වේදුන් නැත්තම් ඔහොම පෙනෙන්න බැහැ කියලා ඒ යෝනිසෝ මනසිකාරී යෙදෙන්නේ තාම රහත් වෙලා නැති කෙනා නේද? දැන් මම අහන්නේ අවිද්‍යාව දුරු වුණා නම් ඒ රූපගතියක් උපදින්නම බෑ නේද?
රූපගතයක් උපදින නෙමෙයි අර රූප වේදනා සංඤා සංකාර ස්කන්ධයන් ඒ විදිහටම මේ හම්බ වෙච්ච උපකරණ ටික පරිහරණය කරන මාධ්‍යයක ඒකේ තියෙන
ඔය පොයින්ට් එක තමයි අහන්නේ මේ හම්බ වෙච්ච ස්කන්ධ ටික කියන එක ඒ ටික පරිහරණය කරනවා ඒ හම්බ වෙච්ච ස්කන්ධ ටිකක් කියලා කතා කරන්න පුළුවන්ද කියලා මම අහන්නේ ඒක තමයි මේ
තරයි මම ඔතෙන්ට උඩක් එන්නද මගේ අදහස මේමයි දැන් මට නම් දැන් තේරෙන හැටියට අපි හිතමු ඔය ඒ දණ්ඩ යන බල්ලයින් බලනකොට අපි දැන් මොහොතෙන් මොහොතනේ මේ ජීවත් වෙන්නේ ඒ බල්ලා දකින මොහොතේ බාහිර රූපේ බල්ලා අපි අභ්‍යන්තර රූපය ඇහැත්තික එකතු වෙලා චක්කු විඥානය හැදෙනවා දැන් බාහිර රූපය බල්ලා කියන එක එන්නේම නැත්තම් කොහෙන්ද රූපය රූපයක් නැහැ වාගේ තමයි මට එතන දැනෙන්නේ දැන් මිරිංගෝ දකින කොටත් බාහිර රූපයේ ජලය ඊට පස්සේ ඇහත් එක එකතු වෙලා ඒක චක්කු විඥානය හැදලා ජලය පිළිබඳ හැඟීම් ටික යන්න ඕන. නමුත් බාහිර රූපයේ ජලය කියලා එන්නේම නැත්තම් ඉතුරු ටික යන්නේ නැහැ. ඉතින් මට හිතෙන්නේ ඔතන රූපය කියන එක මේ රහතන් වහන්සේට එන්නේම නැහැ කියලා තමයි ඔය මේ මට නම් දැනට හිතිලා තියෙන්නේ. තිරුවන් සරණයි
පොඩ්ඩක් මමත් ඉතු කරනම් බලන්න මට තේරෙච්ච විදිහට මෙහෙමයි දැන්. ධම්ම සංගර්ධිකරණය හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ගොඩක් කිව්වට සමූහයක් කිව්වට රාශියක් කිව්වට ස්කන්ධය කියන්නේ මොකද්ද කාලයත් අවකාශයත් අතර තියෙන පරතරය. ඒතර රහතන් වහන්සේ කියන්නේ කාලයක් නෑ. පටිච්චසමුපාදයේ කාලයක් නෑ. එතකොට පටිච්චසමුපාදයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා කියන්නේ අවිද්‍යාව දුරු වෙච්ච මනසකට කාලයක් නෑ. එතකොට අවකාශයක් ඉක්ම නැති වුණාම රූපයක් පරිවෙන්නේ මොනේ ඛණ්ඩයක් ඛණ්ඩ 11 ආකාරයකට යන්න ඛණ්ඩයක් ගැන කවර කතාවද කියලා මට නම් තේරුම් ගන්න තියෙන්නේ මම හරිද දන්නේ නැහැ මම මේ තේරුම් ගන්න උත්සාහ කරනවා විවිධ විදිහකින් තේරුම් ගන්න.
තේරුම් සරණයි මේ මමත් දැනගෙන නෙවෙයි මේක කියන්නේ නිකම් හිතට එන දේ. නිවන කියන එක අසංකතයි කියලා අපි අහලා තියෙනවා. විශ්වාස කරනවා හරියටම එතකොට සිතක් කියන එක සංකතයිනේ කියන්නේ හදාගන්න කෑලි සිතකට කෑලි පහක් ඕනේ එහෙමනම් එකක් සංකත ධර්ම මේ සංකතයි අසංකත නෙමෙයි නමුත් මෙහෙම කතාවක් කියනවනේ දැන් ලෝකේ කියන්නේ ලෝකේ හැටියට අපි ගන්නෙ පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය එතකොට පංච උපාදානස්කන්ධය නැත්තම් පංච උපාදානස්කන්ධය තියෙනකන් තමයි ලෝකය වෙන්නේ. පංචස්කන්ධය නෙමෙයි. එතකොට මේ ගැනත් ඉතින් මොකක් කියන්න පුළුවන් නම් මොනවටින් පෙරවන්සම්.
එහෙම කොහේ හරි කියලා තියනවාද මේ ලෝකය කියන්නේ පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා?
පංච උපාදානස්කන්ධය කියලා තමයි ලෝකය කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි කියන එක තමයි මට අහන්න ලැබිලා තියෙන්නේ.
ආ ඒ දෙකම එක නම් එහෙනම් පංචස්කන්ධය කිව්වත් ලෝකය නේද?
කට උත්තර නෑ ඒකට.
මේක ඉතින් අපි සාකච්ඡාවක් කියන්නේ මේ හොඳයි ඒ අදහස් ඉදිරිපත් කරන එක. එතකොට දැන් මෙහෙම දෙයක් ඔය මේ සෙල්ල දෙන්නම කිව්වේ මේ ස්කන්ධ කියන්නේ මං අර කිව්වේ මේ රූප ස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව විස්තර කරලා තියෙනවා මේ 11 ආකාරයෙන් රූපයක් පනවයිද ඔක රූප ස්කන්ධය කියලා. ඒ වගේ පහටම කියනවා 11 ආකාරයෙන් වේදනාවක් පනවයිද ඒක වේදනා ස්කන්ධය කියලා. එතකොට අපි අය ස්කන්ධ පහ ගැන කතා කළොත් එතන පැහැදිලි මේ 11 ආකාරයෙන් එකකට හරි දීපකට හරි දාලා තමයි අපිට ඒව ගැන මේ කතා කරන්න වෙන්නේ. 11 ආකාරයේ එකකටවත් අහු නොවෙනවා නම් අපිට ස්කන්ධයක් පනවන්න බැහැ. එතකොට ඊළඟට ප්‍රශ්නේ එන්නේ දැන් අපි මේ රූපය ගැන කතා කරමුකෝ ඉතුරු හතර පොඩ්ඩකට පැත්තකින් තියලා දැන් රූපය අතීත අනාගත වර්තමාන දුර ළඟ අජ්ජත් බහිද්ද ඊන ප්‍රනීත සුභ අසුභ නේද ඕලාරික සියුම් එතකොට ඔය ආකාරයකට දැම්මොත් අවිද්‍යාව යෙදිලාද නැද්ද? මම හිතන්නේ වසන්ත ඒ පොයින්ට් එක ගන්න හැදුවේ. අපි දැන් අපිට බොහොම පැහැදිලි නේද අතීත අනාගත වර්තමාන කියනකොට අවිද්‍යාව මතයි කතා කරන්නේ කියලා. නැත්තම් දුර ළඟ එහෙම නැත්තම් අජ්ජත් බහිද්ද කතා කරනකොට මේ දැන් පැහැදිලි නේද අජ්ජත් බහිද්දයක් මම නැතුව පණවන්න පුළුවන්ද කියන එක. එතකොට අවිද්‍යාව මත නේද ඒව ගැන කතා කරන්නේ. එහෙන් බැලුවොත් මේ 11 ආකාරයේ රූපස්කන්ධයක් ගැන කතා කරනවා නම් එතන අවිද්‍යාව යෙදිලා නේද? මම අහන්නේ දැන් අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසකට අවිද්‍යාව ඉතුරුවක් බිඳුවක්වත් ඉතුරු වෙලා නැතුව අශේෂ විරාග නිරෝධා කියන මට්ටමකදී එතකොට අපිට කියන්නේ ඒ මනසට රූපයක් පිහිටයිද?
රවි ඔතන අපි මුලපරයය සූත්‍රය ගත්තහම පේනවා රහතන් වහන්සේ නමයි මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට මඤ්ඤණා කරන්නේ නැහැ කියන්නේ එතනත් තියෙනවා කටවියේ පතුරු ආපෝ තේජ වායුව වල කියන්නේ මඤ්ඤණාවක් නැහැ කියලා. ඉතින් කියන්නේ ස්කන්ධ නිරෝධය කියලා මට හිතෙන්නේ.
ඔය කේදි කියන්නේ පටවින් පටවිතෝ න මඤ්ඤති. පෘථග්ජනයා පටවින් පටවිතෝ මඤ්ඤති. ශේක පුද්ගලයා පටවින් පටවිතෝ මා මඤ්ඤති. රහතන් වහන්සේ පටවින් පටවිතෝ න මඤ්ඤති. කියන්නේ පටවියෙහි පටවිය කියලා මඤ්ඤණා කරන්නේ නැහැයි කියන එක. ඒක ඒ පටවිය ප්‍රතිජෝ ආය විතරක් නෙමෙයි ඊළඟට 31 තලේම මේ විදිහට පැහැදිලි කරගෙන යනවා ඒ පුද්ගලය තුන් දෙනා ඒක දකින හැටි. එතකොට එතනත් එනවා මේ රහතන් වහන්සේට සතර මහා ධාතු මඤ්ඤණාවක් වෙන්න බැහැයි කියන එක. ඊළඟට අභිධර්මයේදී එනවා මේ රහතන් වහන්සේට රූපස්කන්ධය කියන එක පිහිටන්නේ ස්කන්ධ විදිහට වර්ග කරනකොට ස්කන්ධ හතරයි කියනවා. ඒ කියන්නේ මොකක්ද මේ අපරියාපන්න භූමියේදී රහතන් වහන්සේම කියලා නෙමෙයි අපරියාපන්න භූමිය කියන එක සඳහන් වෙනකොට රූපස්කන්ධය ගැන කතා කරන්නේ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ කියලා සඳහන් වෙන තැනක් තියෙනවා ඒ ධම්මාදේ කියන කොටසේ. භූමි තුන කතා කරනවානේ. කාම භූමි, රූප භූමි, අරූප භූමි, ඊළඟට අපරියාපන්න කියලා කොටස. එතකොට අපි මේ අපරියාපන්න පැත්ත තමයි මේ කතා කරන්නේ. දැන් මේක අර අර බල්ලගේ උපමාව පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ බොහොම පැහැදිලි. දැන් වතුරේ බල්ලෙක් පිහිටන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි. අවිද්‍යාව නැති මනසට වතුරේ බල්ලෙක් පිහිටන්නේ. එහෙනම් අපිට නුවණක් එන්න ඕන. බාහිර රූප පිහිටන්නේ අවිද්‍යාව තියෙන මනසකටමයි. අවිද්‍යාව දුරු වුණ මනසට එහෙන් දැකලා එළියේ රූපයක් තියෙනවා කියන මට්ටමකට යන්න බෑ. එතකොට අපි දැන් දිත්තේ දිත්තමත්තං කියන එක එහෙන් දැකීම ගැනනේ. සුතේ සුතමත්තං කිව්වත් කණෙන් අහන එක ගැන. එතකොට ඒක උදාහරණයක් අරන් කතා කළොත් අපි දැන් එහෙන් රෝස මලක් පේන මොහොත ගත්තොත් අපිට ආයතන පිරිසිඳ දකුණ පැත්තෙන් ගියොත් දැන් මුලින් හිතන්නේ එහැ මේ පැත්තේ තියෙනවා එළියේ රෝස මල තියෙනවා විඥාණයෙන් ඔක දැනගන්නවා කියන පැත්තක්. ඊළඟට අපි ඔතන ආයතන පිරිසිඳ දකින්න පැත්තෙන් බැලුවොත් ඒක දැනගත්තේ කොහමද? චක්කායතනයයි මනආයතනයයි එතන වැඩ කරන්නේ. රෝසමලක් පේන අවස්ථාව. එතකොට ඊළඟට බලන්න ඕනේ චක්කායතනේ කෘත්‍ය මොකද්ද? මනආයතනේ කෘත්‍ය මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැකියාව මොකද්ද කියන එක. එතකොට චක්කායතනේ හැකියාව මොකද්ද? වර්ණ සංඥාවක් අරන් දෙන එක. අරන් දෙනවා කිව්වට වඩා මේ හොඳයි වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක. ඒ කියන්නේ එළියෙන් අරන් දෙනවා නෙවෙයි. චක්කායතනෙන් උපද්දලා දෙනවා. එතනින් පැන නගිනවා. ඒ තජ්ජෝ කියන්නේ එතනින්ම පැන නගින වර්ණ සංඥාවක් උපද්දීම තමයි චක්කායතනේ හැකියාව. මනායතනේ හැකියාව තමයි ඇහැ උපද්දන වර්ණ සංඥාව දිහා බලාගෙන කල්පනා කරනවා. මේක මොකද්ද දන්නේ නැහැ. ඒ සංඥාවේ තියෙන ඒ චිත්‍ර ස්වභාවය දිහා බලාගෙන අර පරණ අද්දකීම් වලින් හොයනවා මේ මෙහෙම මේ මේ හැඩේ මේ වර්ණේ මොකද්ද දන්නේ නැහැ කියලා කලින් අද්දකීම් වලින් හොයලා ගන්නවා. එතකොට දැන් වතුරට එබෙන බල්ලත් ඒ විදිහට නේද ගන්නෙ. ඇහෙන් හදලා දෙනවා චිත්‍රයක්. ඒ චිත්‍රේ තියෙනවා බල්ලෙක් වගේ ස්වභාවයක් හැඩයක්. එතකොට මනායතනෙන් ඒක දිහා බලාගෙන හිතනකොට ඔය හැඩේ තියෙන්නේ බල්ලෙක් නේ කියලා අර පෙර අද්දකීම් වලින් කියනවා. එතකොට බලන්න ඒ දැනගත්තේ මනායතනේ හැකියාව තමයි හිතෙන් හදන දේ හිත දැනගන්න එක. මන ධම්ම මනෝ විඥාන. ඒකත් පැහැදිලිනේ. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී තමයි ඒ දැනගත්තු දේ තියෙන්නේ බාහිරේ කියලා එළියෙන් තියන්න. එක කරන්නේ අවිද්‍යාවෙන්නේ. එතකොට දැන් ඇහෙන් උපද්දපු වර්ණ සංඥාව ගැන මනසෙන් කල්පනා කළා. ඒතර මනසෙන් කල්පනා කරලා දැනගන්න එකක්වත් බාහිර දේවල් වෙන්න බෑ. බාහිර දේවල් කියලා පැනවුවා නම් ඒ අපි පැනවීමක්. ඒ කියන්නේ අවිද්‍යාව මතම පනවන. අවිද්‍යාව නැත්තම් එහෙම පැනවෙන්න බෑ. ඒතර මේ දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දෙයක්මයි හිත දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. ඒතර ඔතන සිහිය නොවන පිහිටියොත් කියන්නේ අපි මන ආයතන පිළිසිඳ දැක්කොත් අර 11 ආකාරයේ රූපයක් පැනවෙයිද? පැනවෙන්න බෑ නේද? ඒතර එතන නුවණක් ඇයි බාහිර රූප පැනවෙන්නම බෑ කියලා. පැහැදිලිද ඒ ටික?
ඒක පැහැදිලි සර්. ඇත්තටම රූපය කියන එක රූපය කියන එක අපිට ඉතුරු වුණොත් ඒ කියන්නේ අවබෝධය කියන එක නැහැ කියන. රූපය කියන එක නැතුව අපිට ඒකේ සමුදි අපි ඒක ඇතිවීම දැක්කොත් ඒ කියන්නේ අපිට පෙනීම තියෙනවා රූපය නැහැ. අපිට පෙනීම තියෙද්දී ඊට එහා පැත්තට ගිහලා රූපයත් ඉතුරු වුණොත් අන්න එතකොට අපිට හේතුව දකින්න නැතුව අපි ලෝකෙට අහු වෙන තැන තමයි එතන. මට හිතෙන විදිහට සර්.
ඔව් එතකොට අර මේ හිතෙන් හැදුවා කියලා නොදන්නකමට බාහිරේ තියෙනවා කිව්වොත් ඔන්න රූපේ පැනෙව්වා. එතකොට නිමිති
කිව්ව එක තේරුණා දන්නේ. ඒ කියන්නේ අපි මිරිඟුවක් ගත්තා. ඔව් ඔව්.
හරි. ඒ සම්පත් දීපු එක තමයි මේ කියන්නේ. හරි. ඒක පැහැදිලි. ඒ කියන්නේ අපි රූපයක් බාහිරේ පැනෙව්වා නම් ඒක අවිද්‍යාවෙන්. ඒ කියන්නේ හිතෙන් තමයි රූපේ දැනගත්තේ. ඇහෙන් රූපේ දැනගන්න බෑ. ඇහෙන් වර්ණ සංඥාව මිරිඟු ස්වභාවයක් උපද්දලා දෙන එක විතරයි ඇහැකලී. ඒ මිරිඟු ස්වභාවයේ රූප නැහැ. ඒක ගැන මනසෙන් කල්පනා කරනකොට තමයි මේ මොකද්ද මේ මොකද්ද කියලා දැනගන්නේ. ඒ දැනගන්නේ පෙර අද්දකීම් වලින්. එතකොට ඒ දැනගත්තා තාම හිත ඇතුලේ. මේක රූපයක් බවට පත් කරලා නැහැ. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා නැහැ තාම. මනසෙන් හිතනවා. විතර්ක ගොඩක් අය කියන්නේ කල්පනා කරනවා විතරයි. මන ධම්ම මනෝ විඥාන කියන්නේ. එතකොට එතනත් සිහිය නුවණ නැති හින්දා නේද අපි ඔක සතර මහා ධාතු රූපයක් බවට පත් කරන්නේ. විද්‍යාව නිසා. එහෙනම් අපිට එතන සිහිය නුවණ පිහිටියන මේ මන ආයතනෙට අපි එතකොට අර වතුරේ බල්ලෝ හදනවා වගේ එළියේ රූප එකක්වත් පණවන්නේ නැහැ නේද මේ කතා කරන්නේ මතක තියාගන්න ඇහෙන් දැකීම තුල. එතකොට ඇහෙන් දැකීමේදී චක්කායතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්ව දෙක විමසනකොට වේයි. චක්කායතනෙන් වර්ණ සංඥාව ඉපැද්දුවට රූප උපද්දලා නැහැ. වර්ණ සංඥාව දිහා බලාගෙන කල්පනා කරනකොට තමයි අන රූප ගැන අදහස් ටික එන්නේ. එතකොට ඒ දෙවනුව දැනගත්තු රූප ටික නේද අපි දැන් තියනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. එතකොට ඔතන සිහිරුවන පිහිටියත් පේනව නේද ඇහෙන් දැකීම තුළ එළියේ රූපයක් දැනගන්න බැහැයි කියලා. හිතෙන් හදන රූප නම් දැනගෙන තියෙනවා, එළියේ තියෙන රූපයක් දැනගන්න විදිහක් නැහැනේ. එහෙනම් ඇහෙන් දැකීම කියන සිද්ධියට, දැකීම කියන සිද්ධියට බාහිර රූප තියෙන්න ඕනද? එහෙම නැත්නම් දැක්කට පස්සේ ඒක ගැන කල්පනා කරලා අපි බාහිර රූප පනෝලද? මේක මම ආයේ කිව්වොත්, දැන් ඇහෙන් දකිනකොට ඇහෙන් රූප සංඥාවක් හදනවා. ඒ රූප සංඥාව දිහා බලාගෙන මනස කල්පනා කරනවා. කල්පනා කරලා දැනගන්න රූප ටික ඉන්නේ ඇහෙන් වර්ණ සංඥාව හැදුවට පස්සේනේ. අපි දැන් කල්පනා කරලා දැනගන්න රූප නේද ඊළඟට එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ අවිද්‍යාවෙන්. එහෙම විශ්වාස කළත් ඒක සිද්ධ වුණේ දැක්කට පස්සේ නේද? එහෙනම් දැකීම කියන සිද්ධියට අයිතිද අපි හිතලා දැනගත්තු රූප ටික? අයිති වෙන්න බැහැ නේද? ඒ ටික පැහැදිලි නම් නුවණක් එයි. එහෙනම් දැකීම කියන සිද්ධියට බාහිර රූප අයිති නැහැ. කියන්නේ බාහිර රූප තියෙන්න ඕනේ නැහැ දැකීම වෙන්න. දැකීම වුණාට පස්සේ ඒක ගැන කල්පනා කරලා තමයි බාහිර රූප පනවලා තියෙන්නේ. ඒකට නුවණක් එයි, දැකීම වෙන්න එළිය රූප තියෙන්න ඕනේ නැහැ කියලා. පැහැදිලිද එතන? ඒක කාට හරි පැහැදිලි නැත්නම් අහන්න එක. මම කියන්නේ දැකීම කියන සිද්ධිය වෙන්න එළිය රූප තියෙන්න ඕනේ නැහැ. මොකද දැකීමට පස්සේ තමයි ඒක ගැන කල්පනා කරලා රූප හදලා ඒ ටික එළියෙන් තියලා තියෙන්නේ. ඒතර කල්පනා කිරීම අයිති වෙන්න බෑ. චක්කායතනෙන් කරන ඒ චක්කු විඥාන සිද්ධියට මන ආයතනෙන් කරන ටික අයිති වෙන්න බෑ. මන ආයතන ඊට පස්සේනේ. එහෙනම් අපි කිව්වොත් ඒ මන ආයතනෙන් දැනගන්න ටික දැකීමට තියෙන්න ඕන කියලා, ඒක වැරදි නේද? මුලාවක් මත කියන එකක් නේද? එතකොට අපි ඇහෙන් රෝසමලක් දකීදී ඇහෙන් චිත්‍රයක් හදලා දෙනවා. ඒ චිත්‍රේ නිකන් රෝසමලක් වගේ වර්ණ ගතියක් තියෙනවා. හැබැයි වර්ණගතිය අරන් දෙනකොට ඇහෙදන්නේ මේ රෝසමල කියලා. ඇහි කෘත්‍ය ඔය වර්ණ සංඥාව උපද්දලා දෙන එක විතරයි. කියන්නේ කැමරාවෙන් ෆොටෝ එක ගන්නවා වගේ. කැමරාව දන්නේ දැන් ගත්තේ මොන ෆොටෝ එකද කියලා. ඒ වගේ ඇහෙදන්නේ දැන් අරන් දුන්නේ මොන ප්‍රතිබිම්බේද කියලා. එතකොට මනසෙන් ඕක ගැන කල්පනා කරන්න ගිහින් නේද ඔය පේන්නේ රෝසමල කියන තැනට එන්නේ. මේ පිරාත්කේන් ටික එකතු කරගෙන. එහෙනම් ඒ කල්පනා කරලා දැනගත්තු දේ තියෙන්න ඕනද මූලික දැනීම, දැකීම කියන සිද්ධියට? එතකොට දැකීමට අයිති වෙන්න බෑ නේද ඒ දැනගත්තු රූපය? ඒකෙන් මං කියනවා රූපයක් නැතුව දකින්න පුළුවන් කියලා.
ඒක පැහැදිලි නේද? ප්‍රතිසමුපාදේ නාම රූපච්ඡය නිසා ආයතන වෙන්නේ නේද? නාම රූප වලින් හදපු සලආයතනයක් නිසා තියෙන හැක්වත් තියෙන රූපයක්වත් නෙමෙයි කියන එක ප්‍රතිසමුපාදයෙන්ම කියවෙනවා නේද?
ඔව්, ඒ කියවෙන ධර්මය අපි දැන් මේ ප්‍රායෝගික පැත්තෙන් ගන්න හදන්නේ. එතකොට ඇහෙන් පෙනෙන පෙනීලා දැනගන්න රූපය තියෙන්න ඕනේ දැකීම වෙන්න. ඒ දැකීම මත ඉඳගෙන තමයි අපි රූපයක් පනවලා තියෙන්නේ. එනිසා ඉස්සෙල්ලා සිද්ධ වුණේ දැකීම. පැනවීම සිදු වුණේ පස්සේ. එහෙනම් පස්සේ කරපු දේවල් උදව් වෙන්න බෑනේ දැකීම සිද්ධ වෙන්න. ඒකට දැකීම කියන සිද්ධියට අයිති නෑ මේ දැන ගැනීම කියන මට්ටම. නැතන ඡාති දෙකක් තියෙනවා. දැන් අපි හිතන්නේ මුලින් නිකන් ඇහෙන් දැක්කාම මලක් තියෙනවා කියලා. එතකොට මේ මලක් තියෙනවා කියන මට්ටම දිත්තේ දිත්තමත්තන්ද කියලා හිතෙනවා. එතකොට ඒක දිත්තේ දිත්තමත්තන් නෙමෙයි. ඒක විඥාණයෙන් දැනගත්තු එකක්. ඒක විඤ්ඤාතයක්. දිට්ඨ කියන මට්ටම පේන මට්ටම කියන එක අර වර්ණ සංඥාව දිහානේ බලන්නේ. ඒ කියන්නේ අපි දැන් අර චිත්‍රපටියක් බලනකොට ස්ක්‍රීන් එක දිහා බලනවා වගේ වැඩක් නේ. දිට්ඨ කියන එක ඒක ගැන කල්පනා කරලා තමයි මේ තියෙන්නේ මොනවද මොනවද කියලා දැනගන්නේ. ඒකට දැනගන්න මට්ටම දිට්ඨ නෙමෙයි, ඒක විඤ්ඤාත. හිතන් හිතීමක්.
ඔතෙන්තම සර් මට 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 ආපු උදාහරණ තමයි මම ඉස්සෙල්ලත් කියලා තියෙනවා මේ දික්ට කියන එකට උදාහරණයක්. අපි බාකෝඩ් එකක බලුවම බාකෝඩ් එකේ තියෙන දේ කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. නමුත් බාකෝඩ් එක රීඩ් කරනකොට අර ඒක ස්ටෝක් වල ඩීටේල් එකට අදාළව පික් කරලා තමයි ඒක ඩීටේල්ස් ටික ගන්න. එතකොට අපි සුපර් මාකට් එකේ බඩුවක් ගන්නකොට බාකෝඩ් එකේ අපි ඇල්ලුවාට අපි දන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. නමුත් ඒක ස්කෑන් එකේ රීඩ් කරනකොට ඒක දාලා තියෙන ඩේටා ටික පික් කරලා ආ මේ තියෙන මේ බඩුව මේක තමයි ප්‍රයිස් එක. අන්න එතකොට තමයි මැච් කරන්නේ අර අපි කිව්ව දිට්ටේට අර තිබ්බ මේ අපේ තිබ්බ ආශ්‍රව ටික එකතු කරලා තමයි ඩේටා ටික එකතු කරලා තමයි ආ මේ බඩුව කියලා අඳුනගන්නේ. මට ඒ වගේ උදාහරණයක් ආවා කියලා කියනවා.
හොඳයි ඒක. ඒ කියන්නේ අපේ ඇහෙට පේන මට්ටම කියන්නේ බාකෝඩ් එකක් පේනවා වගේ. බාකෝඩ් එක පෙන්වුනට අපිට කිසිම තේරුමක් දෙන්න බෑ. ඒකට අර පරණ ඩේටාබේස් එකෙන් කම්පියුටරෙන් තමයි ඒකේ විස්තර ටික අරන් දෙන්නේ. ඒ කම්පියුටරෙන් අරන් දෙන එක වගේ තමයි ඔය මනආයතනෙන් කරන වැඩේ, කල්පනා කරන එක. එතකොට ඒ ටික දික්ට කියන එකට අයිති වෙන්න බෑනේ. දික්ට කියන්නේ දැන් අර චිත්‍රයක් පේන මට්ටමක් විතරයි. එතකොට ඔන්න ඔය චිත්‍රෙට තමයි කියන්නේ බුදුහාමුදුරුව මේ මිරිඟුවක් කියලා. එහෙම නැත්නම් චිත්‍රයක් කියලා. තිට්ඨානි චිත්‍රාණි තතේව ලෝකේ. මේ ලෝකේ පවතින්නේ චිත්‍ර. එතකොට මේ චිත්‍ර ගොඩක් දිහා බලලා රූප පැනවීම කරන්නේ හිතන්න ගිහිල්ලා. ඒක මේ මනසේ වැඩක්. ඒක එතකොට දිට්ඨ කියන ගතිය නෙමේ විඤ්ඤාත කියන ගතිය කියන එක පැහැදිලි නේද? රූප පනවන එක. එහෙනම් රූපයක් පැනෙව්වට පස්සේ ඔක දිත්තේ දිට්ටමත්タン කියන්න බෑ. දිත්තේ දිට්ටමත්タン වලින් ගොඩක් එහාට ගිහිල්ලා ඊටපට.
ඒක අඳුනගෙනත් ඉවරයි.
අඳුනගෙනත් ඉවරයි.
අඳිනීම
ඉවරයි. එතකොට අඳුන ගැනීම කල්පනා කිරීමයි තිනෑනේ දිත්ත කියන එකට. දිත්ත කියන එක හරිනම් ඒ පෙනෙන මට්ටම විතරයි. ඒතකොට පෙනෙන මට්ටමට බාහිර රූපයි තියෙන්නේ. ඊළඟට බලන්න බාහිර රූපයි තියෙ නැත්නම් අපි කවදාවත් ඇහෙන් බාහිර රූපයක් දැකලා නැහැ. ඒ කියන්නේ චක්කු විඥාන කියන මට්ටම මනෝ විඥාණයෙන් රූප ගැන දැනගත්තට චක්කු විඥාණයට රූප දැනගැනීමේ හැකියාවක් නැහැ. චක්කුඥාණයට පුළුවන්කම එයාගේ කෘත්‍ය වෙන්නේ ඇහැ මොනවා හරි සටහනක් උපද්දලා දුන්නා නම් ඒක දකින එක විතරයි. ඒතර එයාට බාහිරයක් ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. එතකොට එතන දිත්‍ය කියන මට්ටම ඔය සටහන් මාත්‍රය, ඡායා මාත්‍රය පේන මට්ටම. නැත්තම් චිත්‍රයක් පේන මට්ටමක් විතරයි නේද? ඒකේ බහිද්ද රූප කියලා දෙයක්වත් නැහැ, අජ්ජත් රූප කියලා දෙයක්වත් නැහැ. එතකොට දැකීම සිද්ධ වෙන්න පුළුවන් අජ්ජත් රූපෙත් නැතුව බහිද්ද රූපෙත් නැතුව. තව විදිහට කිව්වොත් ඇසයි රූපයි නැතුව දැකීම වෙන්න පුළුවන්. මොකද ඇසයි රූපයි දෙකම පනවලා තියෙන්නේ දැකීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා. කතර ලෝකයා හිතන් ඉන්නේ ඇහැයි රූපේ තිබුණොත් තමයි පේන්නේ කියලා. ඒ වුණාට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ පෙනීම මත ඇහැක විරූපකුයි පනෝල. කතර ඇහැයි රූපේ පනවලා තියෙන්නේ අවිද්‍යාව මත නේද? කියන ධර්මතාවයේ තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම වුණත් අවිද්‍යාව තියෙන මනසකට නේද ඇහැකුයි රූපෙකුයි තියෙන්නේ? අවිද්‍යාව දුරුණ මනසකට ඇහැකුයි රූපෙකුයි පැනවෙන්නේ නැහැ නේද? හැබැයි දැකීම කරන්න පුළුවන්. ඒ වගේ අදහසක් නේද? එතකොට දිත්තේ දික්ත නැත්තන් කියනකොට ඒ කියන්නේ ඇහැක් රූපයක් මනවන් නැතුව දැකීම කියන සිද්ධිය විතරක් ඉතුරු වෙනවා. ඒ වගේම තේරුම් ගන්න කනක් ශබ්දයක් පනවන් නැතුව ඇසීම කියන සිද්ධිය සුත කියන එක. ඒ වගේ අනිත් ආයතන ගත්තොත් නාසයක් බාහිර ගන්ධයක් නැතුව ආග්‍රාණය නැත්නම් ඒ ගඳ සුවඳක් දැනෙන ගතිය දැනීම කියන එක. ඒ වගේම දිවයි ආහාරයයි නැතුව රස දැනීම කියන එක දැනීම කියන එක. නැත්නම් දැනීම විතරයි ගන්න තියෙන්නේ. පෙර ආයතන වෙන් කරගන්න විතරයි අර ගන්ධේ රස කියලා දාන්නේ. උනාට ඒකේ තියෙන්නේ දැනීම කියන එක, මුත කියන එක. ඒ වගේ කයටත් තියෙන්නේ කයයි බාහිර හැපෙන දෙයි පණවන් නැතුව දැනීම කියන ස්වභාවය තමයි ඉස්සෙල්ලා තියෙන්නේ මුත කියන එක. මුත කියන එකෙන් නැවතුණත් එහෙම කයක් පණවන්නත් බෑ, හැපෙන දෙයක් පණවන්නත් බෑ. දිවක් පණවන්නත් බෑ, දිවේ හැපෙන දෙයක් පණවන්නත් බෑ. ඒ වගේම නාසයක් පණවන්නත් බෑ, නාසයේ වදින ගන්ධයක් පණවන්නත් බෑ. හැබැයි දැනීම කියන සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. තත්න්න ඒ වගේ මට්ටමක් නේද මේ මුත, මුතේ මුත මත්තන් කියන එක. දැන් ඔය මට්ටම අපිට ඔතන මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි මේ කොතෙන්ටද යන්න ඕන කියලා නුවණ සංකේවිර නිරෝධේ ඥානං සඳහායි මෙතන කතා කරන්නේ. මොකද නිරෝධේ ඥානං ආවුත් විතරයි සම්මාදිට්ඨිය තියෙන්නේ. දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං. ඔය තුන නැතුව සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැති වුණත් ආර්ය මාර්ගයක් හටගන්න බෑ. තරේ නිරෝධය කියන එක පැහැදිලි නුවණක් එන්න ඕන. විද්‍යාව තියෙන මනසට මෙහෙම අඤ්ඤත්ත බහිද්ද වෙන් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ දැකීම තුළ ඇහැක් රූපයක් පැනවීමක් තියෙනවා. අවිද්‍යාව යෙදුම් නැත්තම් දැකීමේ සිද්ධිය තුළ ඇහැක් රූපයක් වෙන් කරන්න බෑ, පනවන්න බෑ. ඒතර ඇහැයි රූපෙයි, දැන් දැකීමේදී ඇහැයි රූපෙයි නේද අපි රූපස්කන්ධයට දාන්නේ. දැකීමේ සිද්ධියේදී රූපස්කන්ධය කියලා පනවනවා නම් පනවන්නේ ඇහැයි රූපේ. ඒ මහාත්තික දෝපන සූත්‍රයේදී එහෙනම් ඇහැයි රූපේ තමයි ඒ රූපස්කන්ධය. ඒ රූපේ නිසා යම් වේදනාවක් ඇති වෙයිද, ඒක තමයි වේදනාස්කන්ධය. ඒ කියන සංඥාවක් ඇති වෙයිද, ඒක තමයි සංඥාස්කන්ධය. එහෙනම් සංකාර විඥාන. එතකොට ඒ ටික නේද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ওই ටිකම නේද අපි තව විදිහකට මේ පංචස්කන්ධය කියලා කිව්වත් කියන්න තියෙන්නේ. එහෙනම් ඒව පැනවෙන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි නේද? දැකීම කියන සිද්ධියට ඒ ස්කන්ධ පහ ආйтиද? ඇසීම කියන එකට ස්කන්ධ පහ ආйтиද? ඔයගේ හිතලා බලන්න. එහෙමනම් අවිද්‍යාව දුරුවන මනසකට ස්කන්ධ හටගන්නවයි කියන කතාව කොච්චර ගැලපෙනවද? ඒක තව පැත්තකින් අහුවොත් ස්කන්ධ ගැන කතා කරන්න පුළුවන්ද උපාදානයක් නොවි? මම හිතන්නේ බැහැයි කියලා. මේ දහමට අනුව
කන්දේ කියන එක ඒකම ඒක ගත්ත ගාමම එතන අපිව රැවටීම කියන එකත් ඒකත් එක්කම ඇවිල්ලා තියෙනවා. රූපයක් ස්කන්ධයක් රූපස් රූපස්කන්ධයක් වෙච්ච ගාමම ඒක රූපයක් වෙච්ච ගාමම ඒක රැවටීමක් ඇවිල්ලා තියෙනවා. නැති දෙයකට අපි තියනවා කියලා විශ්වාස කරලා විද්‍යාව නැහැ එතන. මට හිතෙනවා.
ඔව් ඒ නිසා තමයි ඔය දැන් මාර්ගයේ විදිහට දෙන්නේ මේ පංචස්කන්ධයේ අනිත්‍ය සංඥාව වඩන්න. රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. කාටද කියන්නේ? රූපයේ තියෙන කෙනාට, රූපේ පැනමෙන කෙනාට. ඒතර අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා බලන එකට. රූපයක් තියනවා නම් ඒ රූපේ හටගත්තේ කොහොමද? සමුදය හොයාගන්න. සමුදේ දැක්ක ගමන් පේනවා මේ සමුදේ යෙදෙනකන් විතරනේ ওই රූපේ තියෙන්නේ. සමුදේ නැත්තම් ওই රූපේ ගැන කතා කරන්න බෑනේ, ඒක උපදින්නේ නෑනේ කියලා නුවණක් එනවා. ඒ එතන තමයි මම දකින්නේ ওই Nirodhe ඥානං කියන එක.
මං හිතන්නේ මේ රවි දැන් අපිට මේ දැනට නෙමෙයි තීරණය කරන්න පුළුවන් නේද ඔය රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා අපිට පංච උපාදානස්කන්ධය තියෙනවා කියන අදහස මේ අයින් කරන්න පුළුවන් නේද දැන් අපිට අපේ තියෙන දැනීම අනුව?
ඒක තමයි, ඒක පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨියවුත් විතරයි. සම්මාදිට්ඨිය දැන් සම්මාදිට්ඨිය නැත්තම් අනිවාර්යෙන් ඉන්නේ සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් රහතන් වහන්සේගෙන් අව අයින් කරන්න බෑ. මේ සම්මා දිට්ඨිය තුල තමයි, කියන්නේ මම විශේෂයෙන් කියනවා මෙන්න මේ Nirodhe ඥානය තුල තමයි රහත් වෙන කොටමයි ස්කන්ධ ඉපදීම නවත්තන්නේ කියන නුවණ එන්නේ. කන්දානම් පාතු බාවෝ, ඒකනේ ජාති කියන්නේ. ජාති කියන එකේ තියෙනවානේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති. කන්දානම් පාතු බව ආයතනානම් පටිලාබෝ අයං උච්චති ජාති. මේක තමයි ජාති. එතන පැහැදිලිව කියනවානේ ස්කන්ධයන්ගේ පහළවීම ජාති. ආයතන පහළවීම ජාතිය. එතන මේ ස්කන්ධයන්ගේ පහළවීම නේද අපි ඔය කතා කළේ. දැකීම මත ස්කන්ධ පහක් පනවනවා. ඇසීම මත ස්කන්ධ පහක් පනවනවා. ඒ පහ පැනවෙන්නේ අවිද්‍යාව මත කියලා දැන් හොඳට පැහැදිලිව පේනවා නේද? මේ රහතන් වහන්සේ කියනවා ඉපදීම ක්ෂය කළා. තවත් ඉපදීමක් නැහැ. කීනා ජාති. එතකොට ඒ රහත් තුන මොහොතේ පටන් ස්කන්ධයන් උපදින්න විදිහක් නැහැ නේද? මේකට වෙනස් අදහස් තියෙනවා නම් කියන්න. මොකද මේක හොඳට නුවණින් තේරුම් ගන්න ඕන තැනක්. මම දන්නවා අපි මෙච්චර කල් අහලා තියෙන්නේ ඕක නෙවෙයි අනිත් පැත්ත. ඒ වුණාට අපි දහමට ගලපලා බලන්න වෙනවා නුනේ. දහම දකින්න.
සර් අපිට ඔතන ගොඩාක් පැටලවිල්ල එන්නේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියනකොට මේ ගොරෝසු මට්ටමේ කයකුත් ඔතෙන්ට සම්බන්ධ කරගෙන බලන්න හදන බැලීම නිසාද කියලා.
ඔව් ඒක ඇත්ත. දැන් අපි ශරීරය දැන් අපි රහතන් වහන්සේ කියනකොටම අපිට මතක් වෙන්නේ රහතන් වහන්සේගේ ශරීරය. ඔන්න ඔතන තමයි වැරද්ද තියෙන්නේ. ඒත් අපිට මතක් වෙන්නේ මේ රහතන් වහන්සේ කියන්නේ ශරීරයේ ඉක්මවා ගිය කෙනෙක් නේ. ශරීරයෙන් මිදුණ කෙනෙක් නේ. එතෙර වුණ කෙනෙක් නේ. රූප ලෝකෙන් එතෙර වුණ කෙනෙක් නේ කියන එක මතක් වෙන්නේ. අපේ කෙලෙස් මත පනවන ශරීරේ රහතන් වහන්සේට අයිති කරන්න යනවා. ඊළඟට තමයි අර ප්‍රශ්න ටික
අපිට තියෙන පුද්ගල සංඥාවක් රහතන් වහන්සේගේ.
ඔව් ඒක බලවත්ම ඉන්නේ රහතන් වහන්සේගේ ශරීරයෙන් නේද? හැබැයි අපි දන්නේ අපි පනවගත්තු ශරීරයක් නේද මේ? අපි මෝඩකමට පනවපු ශරීරයක් නේද මේ රහතන් වහන්සේට අයිති කරන්න යන්නේ? රහතන් වහන්සේට කවදාවත් රූපයක් පෙනෙන්න විදිහක් නැහැ.
මේ හත්වෙනි ආයතනය ගැන ගැඹුරට හොයත් සොයා ගන්න පුළුවන් නම් මෙතෙන්ට ප්‍රයෝජනවත් විය කියලා මම හිතනවා.
ඔව් ඔව් ඒක හරි. ඒක කාමගුණ සූත්‍රයේ ඉන්නේ සේ ආයතනේ වේදිතබ්බේ කියලා නේද? මේ ආයතනය දත යුතුයි. මොකද්ද? ඇහැ නිරුද්ධ, රූප සංඥාව නිරුද්ධ. ඒකට ඒක ප්‍රඥාවට පේන එකක්. ඇහැ නිරුද්ධ, රූප සංඥාව නිරුද්ධ. එතකොට අන්න ඔය මට්ටම තමයි මම මේ දිත්තේ දිට්ටමත්タン කියන එක තමයි මම කියේ. ඇහැකුයි රූපෙකුයි නැතුව දැකීම කරන්න පුළුවන්. ඒ මොහොත තමයි නිමිති සකස් නොවන මොහොත. ඇහැ පාවිච්චි කරනවා නිමිති ගන්නෑ කියන්නේ. ඒ කියන්නේ දැකීම සිද්ධ වෙනවා නිමිති ගන්නෑ. ඒක තමයි දිත්තේ දිට්ටමත්タン කියන ස්වභාවය වෙන්නේ. ඒක තව හරි පැහැදිලි වෙනවා ඔය මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී මුලින්ම අහන ප්‍රශ්න ටිකේදී. අර අපි කියුවේ ඇහෙන් දැකීමේදී චක්කු විඤ්ඤායේ ස්වરૂපයක් ගැන කතා කරද්දී, ඒ කියන්නේ ඇහෙන් දැකලා දැනගන්න ඕන රූපයක් ගැන කතා කරද්දී මොකක්ද කියන්නේ? මේක දැන් පේන්නේ නැහැ, මේ මොහොතේ පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ ඇහෙන් දකින්න බැරි රූපයක් ඔය කතා කරන්නේ. මේ මොහොතේ ඇහෙන් දකින්න බැයි නම් ඔක අතීත කවදාවත් දැකලා තියෙයිද? අතීතේ දැක්කත් මේ ඇහෙන්මනේ දකින්නවනේ. එහෙනම් අතීතේ දැකලත් නැහැ. මේ මොහොතෙත් පේන්නේ නැත්නම් අතීතෙත් දැකලා නැත්නම් අනාගතේ කවද හරි දකී කියලා හිතන්න පුළුවන්ද? ඒකට නුවණක් ඇයි මේ ඇහෙන් නම් දකින්න බෑ. එහෙනම් ඔය ඇහෙන් දැකිය යුතු රූපේ කොහොමවත් දකින්න පුළුවන් දෙයක්ද? බැ. එතකොට එහෙම රූපයක් නේද අපි මේ පණෝගෙන මෙච්චර කල් ඇලිලා? චන්දෝව රාගෝව ප්‍රේමං වාති. චන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති කරගෙන තියෙන්නේ එහෙම දෙයකට නේද? එතකොට එහෙම වෙන්න බෑ කියලා හික්මෙන්න කියන එක නේද? එහෙනම් මාළුන්ගේ පුත්ත දිත්තේ දිට්ටමත්タン වෙන්න කියලා කියන්නේ. මේ ප්‍රශ්න ටිකත් එක්ක හොඳට ගැලපෙනවා මේ කියන කතා. ඊළඟට සද්ද ගැන කියන්නේත් මේ මොහොතේ ඇහෙන්නෙත් නැහැ, අතීතේ අහලත් නැහැ, අනාගතේ අහන්න ලැබෙන්නෙත් නැහැ. කවදාවත් අහන්න ලැබෙයි කියලා හිතන්නත් බැරි සද්දයකට නේද ඔය ඇලිලා තියෙන්නේ. එහෙනම් සිතේ සුතමත්タン කියලා හික්මෙන්න. ඒ කියන්නේ ඔහොම සද්දයක් පණවන්නවත් බැරි එකක් අපි පණෝගෙන ඇලිලා තියෙන. අපිම හදාගත්තු ලෝකයක්. බල්ලා විසින්ම හදාගත්තු ප්‍රපංච බල්ලෙක්, වතුරේ ඉන්න බල්ලා. ඌ එක්ක නේද මේ තරහ අරන් තියෙන්නේ. අපිත් මුළු ලෝකෙම මේ අපිම හදාගෙන පනෝගෙන ඒක එක්ක නේද මේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඔය විදිහට නේද මේ 30ක් තලේම හැදෙන්නේ. තුන් ලෝකෙම හැදෙන්නේ. මොකද ආයතන වලින් උපදින ලෝකයක්. එතකොට ආයතන නිරෝධ රහතන් වහන්සේට අවිද්‍යාව දුරු වුණ මනස කියලා මං කිව්වේ ඒකයි. ලෝකයක් පැනවෙයිද? ලෝකය කියන්නේ මේ ස්කන්ධ පහ නේද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ස්කන්ධ උපද්දන එක જાතිය ක්ෂය කරපු මනසක් ගැන නේද අපි මේ ඒවා ටික අයිති කරලා කතා කරන්න හදන්නේ. පැහැදිලිද මේ කියන කරුණ? ඔන්නෝයි නුවණ ගන්නම වෙනවා මේ දහම විමසලා. එහෙම නැත්තම් මට පේන විදිහට නම් සම්මාදිට්ඨියට කිට්ටු වෙන්නේ නැහැ.
මෙතනේ ආයතන තුල ඉඳගෙනම මේ හය යොදලා ප්‍රඥාව ගන්න එක අමාරුයි. එතකොට ඊට වඩා ස්ටෙප් එකක් ඉහළට ගිහිල්ලා ඕන ඔය හත්වෙනි ආයතනය මේ වගේ දෙයකට ගිහිල්ලා ඕන මේ යටින් තියෙන එක දිහා බලන්න, ලෝකය දිහා බලන්න කියන එකයි මගේ අදහස. ඔබතුමා කියපු ඒවා මම තේරුම් ගන්නට.
මේ රවි ඔතෙන්දි පොඩි මේ මට ප්‍රශ්නයක් ආවා. දැන් අපි ඒ දණ්ඩේ ඉන්නකොට අපිට අර වතුරේ ඉන්න බල්ලගේ ඡායාව පේනවා. එතකොට අපි දන්නවා මේ හේතුවක් හින්දා, ඒ කියන්නේ උඩ ඉන්න බල්ලා කියන හේතුව හින්දා යට මේ ඵලයක් ඇති වෙලා තියෙනවා කියලා. එතකොට අර අපි අර හේතුව කියන එක මනෝවිඤ්ඤාණයට අරගෙන එතනින් ඒක ඇනලයිස් කරනව නේද? එතන කොහොමද වෙන්නේ?
අදන ඡායාව හැදෙන්න නම් උඩ ඉන්න බල්ලා ඉන්න ඕන කියන පැත්තෙන්.
ඔව්, උඩ ඉන්න බල්ලා ඉන්න ඕන. ඒ කියන්නේ අපි ඒ හේතුව තියෙනවා. එතකොට ඒ හේතුව කියන එක අපි හේතුව ගැන හිතන්න වෙනව නේද? එතන රහත් වෙන ආයතනයේ ප්‍රශ්නයක් දන්නේ තියෙන්නේ. ඒ උඩ ඉන්න බල්ලා ඉන්නවා කියලා අපි දන්නවානේ. යට ප්‍රතිබිම්බ හැදෙන්න නම්.
ඒක මං හිතන්නේ අවබෝධය කියන්නේ ඒක තමයි.
නෑ
ඒක process
කරන්න ඕන. ඒක හොඳ ප්‍රශ්නයක්.
ඒක process වෙලා එන එකක්, process එකකින් එන එකක් නෙමෙයි මම හිතන්නේ. ඒක අපි අවබෝධය කියන එක තමයි එතන process එකකින් නෙමෙයි කියලා මට හිතෙනවා. process එකකින් වුණා නම් එහෙම ඒක answer එකක් මොකක් හරි තියෙන්න ඕන වෙනවනේ එතන.
يعني ايه කියන හේතුඵල නෙවෙයි එතන.
ඔව්.
ඔව්. තේරවන්නේ මට හිතෙන්නේ මෙහෙම දැන් මේ බල්ලාටුනේ පේන්නේ බල්ලයිකා අපිට පේන්නේ බල්ලව. මේ කතාව එතන ලොකු වෙනස් දෙයක් උතන වෙන්නේ. දැන් අපිට බලන්න තියෙන්නේ අපි බල්ලෙක් හදාගන්නේ. අපි බලන්නේ දැන් රවි පැහැදිලි කළ දුන්නා වගේ දැන් මලේ කතන්දරේ වගේ අපි පනවාගත්ත බල්ලෙක් තමයි එතන ඉන්නේ. ඒ අපි අවිද්‍යාවෙන් බල්ලෙක් හදලා තිනවා. බල්ලා අවිද්‍යාවෙන් උගේ රූපයක් හදලා තිනවා. මේ හදාගෙන ඌ බුරනවා. අපි බුරන්නේ නැත්නම් අපිට මනස අපිට අවබෝධයක් තියෙනවා. ඡායාව එතන තියෙන නිසා නමුත් අපිට දැන් අවබෝධයක් නැහැ. මේ අතන මේ අවිද්‍යාව විතරනේ අපි බල්ලෙක් ඉන්නවා කියන්නේ. ඔතන තියෙන ඔය පරස්පරයක් තියෙන නිසා මට හිතෙනවා. නෑ වසන්ත
මෙතන අහන්නේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න. දැන් අපිට අවබෝධයක් තියෙනවා වතුරේ බල්ලෙක් නැහැ කියලා. ඒකම අපිට අවබෝධයක් තියෙනවා ඒ බල්ලට පේන්නේ ඡායාවක් කියලා. එතකොට දැන් මේ අහන්නේ මේ ඡායාව හැදෙන්න නම් මේ වතුරේ නෙමෙයි මේ ගොඩ බල්ලෙක් ඉන්න ඕන නේද කියන පැත්තෙන් හේතුඵල සම්බන්ධයක් පෙන්නනවා. එතකොට ඒක දැන් අපි ඡායාවක් කියලා දැනුවත් වීම මතනේ බල්ලෙක් නෙමෙයි කියන දැනගන්න නුවණ එන්නේ. මේ ඡායාව පේන්නේ කොහමද?
නෑ එතකොට ඡායාව කියන එකත් අපි බලනවා අර මලටම සමාන කරලා. දැන් ඡායාව කියන එකත් අපි හදාගත්තේ නේද? ඒකත් බාහිර රූපයක් අපිට.
අන්න හරි. එන්ට තමයි එන්න ඕනේ.
ඔව් ඡායාව දැන් මොකක් වුණත් දැන් එතන ඔය කටුකුරුගේ හාමුදුරුවෝ ඒකත් උපමාව ඒ නිකන් රළු උපමාවක් එතනද ගත්තා. නමුත් දැන් අපිට පෙන්නන්න තියෙන්නේ බාහිර රූප කියවහම සේරම රූප.
ඔව් එතෙන්ට යනවා.
රූප ඔය ඔක්කොම අපි හදාගත්ත දේවල් මේ තියෙන දේවල් නෙමෙයි. අපිට දැන් ඔය බාහිර බල්ලට පේනවා ඒ ඡායාව ඒ විදිහට. තව සතෙක් බැලුවොත් එන්නේ තව විදිහකට. ඒ සතාට පේන්නේ වෙන මොකක් හරි. මේ මට මේ කර්මානුරූපව හදිච්ච මේ ඇහැට මට පේනවා මේක තව කෙනෙකුට නම් මනුස්සයෙකුටත් පේන්නේ වෙන මොකක් හරි. හරකට කොල් මං කියයි මොනෝ ඒකයි
අපි වතුරට ඉබුණොත් අපේ ඡායාව පේනවා කියමුකෝ. දැන් අපි දන්නවා නැ ඡායාව පේන්නේ. මිනිස්සෙක් නම් ඔතන නැහැ. හැබැයි දැන් මේ ප්‍රශ්න කරන්නේ ඒ ඡායාව පේන්නත් හේතු තියෙනවනේ. අපි මේ පැත්තේ ඉන්න ඕන පල්ලෙහා වතුරක් තියෙන්න ඕන ඒ විදියට ආලෝකේ වැටිලා තියෙන්න ඕන කියන සිද්ධි ටිකක් හේතුඵල ධර්මයක් කතා කරන්න පුළුවන්. ඒකද එතන දකින්න ඕන නැත්නම් ඒකේ අඩුව මොකද්ද?
මං හිතන්නේ එතන තියන්නේ බල්ලවත් මිනිස්සෙවත් නෙමෙයි. ඒ පස්ස පඤ්ඤප්තිය නිසා හටගන්න සංඥාව. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මෙන්න මෙහෙමයි කියලා. එතන ඒ ජලයේ හරි නිර්මාණ වෙන ඒ සෙලවීමෙන් චිත්‍රයක් එකතු වෙන ඒ දැක්ම ඒ වගේ දැක්මකට තමයි සංඥාවේ කියන්නේ. කියන එකයි මම තේරුම් අරගෙන තියෙන්නේ. මම වැරදි නම් ඉතින් නිවැරදි කරන්න ලෙස ඉල්ලනවා. තේරුම් ගන්න.
එකට තව පැහැදිලි කිරීම උත්තර තියනවාද කාගේ හරි? මේ කියපේ වටාමතර.
එතන ආපහු අනිත් පැත්තට ඒක දැනගත්තේ කොහොමද කියලා ආයතන විදිහෙම බැලුවා මෙතන ඒක පිහිටන්නේ නැති තත්වයක් ආයිත් පේනව නේද? බාහිර රූපේ ඡායාව දැක්කනම් ඒක අපහු ආයතන පැත්තෙන්ම යොදලා බැලුවාම නොපිහිටන මට්ටමකට.
ඔව්. ඒ කියන්නේ අපි කරන්න හොඳ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දීපු උපදේශේ රූපයක් පිරිසිඳ දකින්න නම් රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියන සිද්ධිය. එතකොට දැන් අපිට වතුරේ රූපයක් නැති වුණාට ඡායාව කියන රූපෙ පිහිටියා නම් ඒකත් රූපයක් විදිහට ගන්න. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ රූපේ සමුදය හොයනකොට අපිට පේනවා මේ ගොඩ අපි ඉන්න හින්දානේ, වතුර තියෙන හින්දානේ, ආලෝකේ වැටුණ හින්දානේ රූපේ හැදුනේ. ඒකේ වරදකුත් නැහැ. එතකොට ඒ රූපේ සමුදය හොයන්නේ. හැබැයි වරදක් නැත්තේත් නැහැ. මේ වරද මොකද්ද කියලා කාට හරි පේනවද? සමුදය හොයන්න ගියේ ඒකේ.
බාහිරෙන් අපි බැලුවේ ඒකනේ හේතු ටික.
හරි. අන්න ඕක තමයි දකින්න. ඒ හේතු හොයන එක වැරදි නෙමෙයි. හැබැයි අපි හේතු හොයලා තියෙන්නේ බාහිරෙන්. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකේ දකින්න කියලා බාහිරෙන්ද තමන් තුළින්ද? ඒතර අපි මේ සමුදේ හොයනකොට හැමතිස්සෙන් පරිස්සම් වෙන්න ඕන තමන් තුළින් හොයන්න. තමන් තුළින් හොයන්නේ කොහොමද? ආයතන විදියට බලන්න ඕන. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? ඒ කියන්නේ ඔය ඡායාව තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? වතුර තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඒ විදිහට හිතන්න එතකොට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඒතර ඒකත් අපි ඇහෙන් දැකලා හිතෙන් හිතලා නේද දැනගෙන තියෙන්නේ? චක්ක ආයතනේ මන ආයතනේ. ඔකට දාපු ගමන් ඔය විසඳිලා යනවා. කියන්නේ ඕනම රූපයක ලෝකෙට අයිති දෙයක ඇත්ත බලන්න නම්
ඒ
ආයතන දානවා. ඔව්. පැහැදිලිද?
ඒකට සර් ඇත්තට ඒ පැහැදිලිද සර්? මට හිතෙනවා සර් දැන් කියනකොට ඒ සිද්ධියටම අපිට ලෞකික හේතු ටික තියෙනවා. ආත්මයේ අනිත්
ඔව්
ලෞකික හේතු ටික තමයි අර අපි දැන් කතා කරේ. ඔව්. අවිද්‍යාව කියන්නේ තමයි අභ්‍යන්තර හේතුව. අපි දකින්න ඕනේ අභ්‍යන්තර හේතු.
ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි වෙනස වෙන්නේ. අපි හුඟක් වෙලාවට හේතු හොයන්නේ බාහිරෙන්. ඒක පූර්ව ප්‍රතිපදාව. ඒක උදව් වෙන්නේ අපේ නිවරණයටපත් කරගන්න විතරයි. එතනින් එහාට යන්න නම් අපි ආර්ය ප්‍රතිපදාවට වැටෙන්න නම් මේ ලෝකේ Taman තුලින්නේ හැදී Taman තුලින්නේ මේක හොයන්න ඕන කියන තැනට යන්න වෙනවා. බාහිරෙන් හොයන තාක්කල් ඒකේ උදව්වක් තියෙනවා. ඒ උදව්ව තමයි නීවරණයටපත් කරන එක. ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඒක එයටපත් කරනවා. හැබැයි මෝහය මුලාව කියන එක කඩන්න බෑ ඒකෙන්. මුලාව කැඩෙන්න නම් අවිද්‍යාව දුරු වෙන්න නම් Taman තුලින්ම බලන්න වෙනවා. ලෝකය මොකද්ද? ලෝකේ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන එක මේ ආයතන තුලින්ම බලන්න වෙනවා. ඒකට මේ මූලික
අපි හරි දැක්සයි බාහිර හේතු ටික හොයාගන්න.
ඔව් ඔව්. ඒකනේ අපේ පුරුද්ද. ඉතින් සසරේ ආපු.
ඔව්. අපිට හැමතිස්සෙම අහුවෙන්නේ ওই බාහිර හේතු ටික තමයි. ඒකයි ප්‍රශ්නේ. අපිට පේන්නේ බල්ලව දැක්කම රූපය අපිට පේන්නේ එයා ඇත්තට උඩ බල්ලෙක් ඉන්න හින්දා තමයි, රවුව හින්දා තමයි. ඒ ටික තමයි බාහිර හේතු ටික. ওই ටික තමයි අපිට පේන හේතු. ඕක නෙමෙයි බලන්න ඕන හේතු. ඒකත් හේතුවක් තමයි. නමුත් බලන්න ඕන හේතුව ඕක නෙමෙයි කියලා.
ඔව්. හරියට හරියට. ඔන්න ඔය දැක්ම ඇති කරගන්න තමයි මේ සම්මා දිට්ඨිය උදව් වෙන්නේ. ඒ කියන්නේ නිරෝධේ ඥානය කියන එක එන්න ඕන. මේ සමුදය තියනකන් ඕක තියනවා. සමුදය නැත්තම් උපදින්න බෑ කියන නුවණ එතන ඒ නිරෝධේ ඥානය කියන එක මං කිව්වේ ඒක තමන් තුලින්ම පේන්න ඕන. මොකද අපි මේ හිත දියුණු කරන නැත්නම් මාර්ගඵල ලබනවා රහත් වෙනවා කියනකොට බාහිරේට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහෙනේ. වෙනස සිද්ධ වෙන්නේ අභ්‍යන්තරේ. එහෙනම් අභ්‍යන්තරෙන්මයි මේක පෙන්වන්නේ. ආයතන තුලින්මයි තමන් තුලින්මයි ඔන්න ඔය නුවණ එනකොට තමයි ඇත්තටම මේ සම්මාදිට්ඨිය එන්නේ. එහෙම ආපු කෙනාට විතරයි මේ විදර්ශනේ ලෝකෝත්තර මාර්ගයේ වඩන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩෙන්නේ ලෝකෙට අයිති දෙයක්. ඒ සඳහා තමයි මම කිව්වේ අපි මේ නිරෝධය ගැන බොහොම නුවණක් ඇති කරගන්න. නිරෝධේ ඥානං කියන එක આવුත් විතරයි සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. එතනින් මෙහා මම හිතන්නේ ආර්ය මාර්ගයක් වැඩෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගයක්. කාට හරි මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. ඒකද මේක බොහොම සියුම් දර්ශනතාවයක්.
අපි චුට්ටක් බලමුද මේ අපි දැන් ඕක අපි භාවනා කරනකොට අපි ආනාපානය කරනකොට කොහොමද ඔක යොදාගන්නේ කියලා. දැන් අපි හිතමු හුස්ම දිහා බලනවා, දීගං දිගට හුස්ම බලනවා, කොට්ට හුස්ම බලනවා වාගේ තැනකදී කොහොමද අපි ඔක ප්‍රායෝගිකව යොදාගන්නේ?
ඒ ටික තේරුම් ගන්න ඔය මේ මුලින් විස්තර කරන්නේ පූර්ව ප්‍රතිපදාවේ දේවල්. මොකද හුස්මක් තියෙනවා, හුස්ම අද්දකින කෙනෙක් ඉන්නවා කියන මට්ටමේ ඉඳන් තමයි ඔය හුස්ම දිහා බලන්නේ. එයාට පේන හැටි අත්දකින්න පුළුවන් හැටි තමයි දිග කොට සියුම් වෙන හැටි ඒ වගේ විස්තර ටික. මොකද අපි හුස්මක් පනෝලා ඒකට සිද්ධ වෙන දේ, කියන්නේ හුස්ම තියෙනවා කියලා බාර අරන් ඒකට සිද්ධ වෙන දේ බලන්නේ. ඒතර එතන තේරුම් ගන්න තාම මේ ලෝකේ හොයන්නේ බාහිරෙන්. හුස්ම ගැන හොයන්නේ. ඒතර හුස්මේ සමුදය හොයන පැත්තට තාම ගියේ නැහැ. තියෙන හුස්මක ලක්ෂණ ටිකක් ඔය විමසන්න. ඒ විමසීම තුළ වෙන්නේ හිත එකඟ වීම විතරයි, චිත්ත සමාධිය විතරයි, තව ඉදිරියට නීවරණයටපත් වීම විතරයි. හැබැයි නීවරණයටපත් වුණ මනසට කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ නැත්තම් චතුරාර්ය සත්‍ය දකින එක. ඒතර ඒකට ඕන මේ සත්‍ය ඥානය කියන එක. චතුරාර්ය සත්‍ය ඥානය ඕන. දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන සත්‍ය ඥානය. එතකොට ඒක හුස්මෙන්ම බලන්න යන තැන ටිකක් එකපාරට අල්ලන්න අමාරුයි. ඒ හින්දා තමයි මම ඉස්සෙල්ලා කියන්නේ හුස්මෙන් හිත හුස්මට එකඟ වුණාට පස්සේ හදට බලන්න අනිත් අරමුණු දිහා. කයේ වෙන තැනක දැනීමක් තියෙනවා නම් ඒක බලන්න. බාහිර සද්දයක් ඇහිලා එළියේ දෙයක් ගැන දැනගත්තා නම් ඒක බලන්න. කියන්නේ රූපයක්. අජ්ජත් රූප ගැනත් බලන්න, බහිද්ද රූප ගැනත් බලන්න කියනවනේ. ඉතින් අජ්ජත්ං ආකායේ කායනුපස්සී විහෙරති, බහිද්දා ආකායේ කායනුපස්සී විහෙරති. ඒක අජ්ජත් රූපයක් ගැන දැනගත්තා නම් ඒකත් බලන්න, බහිද්ද රූපයක් ගැන දැනගත්තා නම් ඒකත් බලන්න. ඔක මුළු ලෝකෙටම ඔක පොදි. එතකොට ඊ බලන්නේ ආයතන පැත්තෙන් මේ කියපු විදිහට බලන්න ඕන. එතකොට පෙයි ඔක එළියේ තියනවා කියලා ගත්තට ඔක පිහිටවන්න බැරි දෙයක් නේ. මොහොතකටවත් එළියේ පිහිටවන්න බැරි අර වතුරේ හදපු බල්ලෝ වගේ නේ ඔවා. ඒ රූප. ඒ බැලීම තමයි ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ ඉතිරූපස්ස අත්ංගමෝ කියන්නේ. රූපේ අනිච්ච සංඥාව. එතකොට වැඩෙන්නේ කායනුපස්සනාව. ඒකේ ප්‍රතිඵලය තමයි නුවණක් එනවා. අත්තිකායුතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. කයක් ඇත කියලා පනෝගෙන කියලා සතිපච්චුපට්ඨිතා හෝති. සිහිය එළඹ සිටිනවා. මේ පනෝගත්තු කයක් නෑසුරු කරලා තියෙනවා. පනෝගත්තු බාහිර රූපයක් නෑසුරු කරලා තියෙනවා. එතකොට නුවණක් එනවා. යාවදේව ඥානමත්තාය. සිහිය පිහිටලා හිටනවා. පතිස්සතිනා ඇසුරු කරන්න නැතුව ඉන්න අනිසිතෝච විහෙරති. මොනවාද ඇසුරු කරන්න නැත්තේ? ওই වෙනදා ඇසුරු කරපු රූප. කය වෙන්න පුළුවන්, බාහිරේ වෙන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට නුවණක්ේ නචකින්චි ලෝකේ උපාදීති කියලා. මේ ලෝකේ කිසිවක්ම ඇසුරු කරන්න ඉතුරු වෙන්නේ නැහැ, හටගන්නේ නැහැ. ඇයි තනේ විමෝඩකමටනේ අවිද්‍යාවට. එහෙම ගිහින් ගිහින් දැන් හුස්ම විතරක් ඉතුරු වෙයි. දැන් මේක නුවණින් බලලා අර සමාධියෙන් එන හුස්ම විතරක් ඉතුරු වීම නෙවෙයි. විදර්ශනයේ වැඩිම තුලපේයි මේ ලෝකේ එතකොට හුස්ම විතරනේ ඉතුරු වෙන්නේ. ඊළඟට බලන්න හුස්ම කියන්නේ මොකද්ද? හුස්ම කය කියලා රූපේ. එතනත් අර අර විදිහමයි බලන්න තියෙන්නේ. හුස්ම තියනවා කියලා දැනගත්තේ මොන ආයතනවලින්ද කියලා. මොකද ආයතන නැතුව අපිට මොකුත් දැනගන්න බෑ. එතකොට මේ කාය ස්පර්ශකෝයි මන ආයතනේ, කාය ආයතනේ මන ආයතනේ. කාය ආයතනෙට දෙන්න පුළුවන් මොකද්ද? දැනීමක් විතරයි. දැනීමේ තියනද හුස්ම? රූප තියනද දැනීමේ නෑ. දැනීම රූප බවට පත් කළේ ඒක ගැන හිතන්න ගිහින් මන ආයතනේ. එන එතනත් මනසෙන් හදපු දෙය නේද? මනස දැනගෙන තියෙන්නේ. ඒක එළියේ තියෙන හුස්මක් බවට පත් කළේ අපේ මෝඩකමට නේද? අන්න හුස්මෙත් සමුදයයි අත්ංගමයයි දකිනවා. ඒක අර අර ඉහළ ගන්න හුස්ම මේ මේ හුස්ම පහළ දානකොට නැති වුණා කියන එක නෙමෙයි. ඉහළ ගන්න හුස්ම ඉහළ ගන්න මොහොතේම හටගත්ත හැටිත් දකිනවා, නිරෝධෙත් දකිනවා. හටගත්තේ මේ අවිද්‍යාව නිසා, ආයතන මුලාව නිසා. ආයතන මුලාව නැති වුණා නම් එළියේ හුස්මක් නෙමෙයි, හිතෙන් දැනගත්තු හුස්මක් නම් හටගෙන තියෙනවා. පැහැදිලිද මේක? හැබැයි අර සම්මාදිට්ඨිය ආපු කෙනාට විතරයි මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.
අර දැන් එතකොට අර පොට්ටබ් රූපයක් වාගේ කියන්නේ යම්කිසි ශරීරයේ දේවල් පොට්ටබ් රූපාරේ, එහෙම නැත්නම් අර ප්‍රීති කියනකොට වේදනාව ආපුවා මෙතනත් මන ධම්ම මනෝ විඥාන හැටියට වෙන් කරන්න එක තමයි කරන්න තියෙන්නේ නේද?
ශරීරයට අයිති කියන තාක්කල් ලෝකෙට අයිති. මේක ශරීරේ පනෝගෙන නේද? පූර්ව ප්‍රතිපදාව බාහිරෙන් හොයන්න. ඒකක් දැනගත්තේ කොහමද කියලා ආයතන පැත්තෙන්ම විමසන්න. එතකොට පේනවා මේක හැමතිස්සෙම මනස තමයි පිටිපස්සේ ඉන්නේ. ඒක මනසෙන් හදපු දෙය මනස දැනගෙන. ඕක එළිය දෙයක් බවට පත් කළේ අවිද්‍යාව මතමයි. රූපස්කන්ධය පැනගෙන. රූපස්කන්ධය පැනවීම මතමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පනවලා තියෙන්නේ. පංචස්කන්ධය අපිට නිකම් පැනවෙන්නේ නැහැ, උපාදාන කරලාමයි පැනවෙන්නේ. ඕකට තමයි බුදුහාමුදුරුවෝ කෙටියෙන් කිව්වේ දුක කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඕකම තමයි මේ ලෝකයේ කිව්වේ. ලෝකේ පවතින්නේ දුක මත. ඒතර ඔය එන්නේ දුක්ඛේ ඥානං. දුක්ඛේ ඥානං ආවොත් සමුදය ඥානං එනවා. සමුදය දුක්ඛේ ඥානං සමුදය ඥානං ආවොත් නිරෝධේ ඥානං එනවා. ඔය තුනම ආවොත් මාර්ගේ ඥානං. ඔය හතර ඇති වුණොත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය ඇති වුණත් ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. ආර්ය මාර්ගේ වැඩුවොත් විතරයි මඟඵල තියෙන්නේ. ඒ කියන්නේ සෝවන් වෙන්න පුළුවන් වෙන්නේ. අපි ඉතින් ওই ටික නැතුව මාර්ගේ වඩන්න යනවා. ඒක වැඩෙන්නේ ලෝකෙට අයිති මාර්ගයක් විතරයි. తాවකාලික යටපත් කිරීමක් කරනවා මිසක් මගපල පෙත්තට කිට්ටුවෙන් නෑ. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්නේ නෑ. නීවරණයටපත් වීමක් සමාධියක් වැඩිවීමක් විතරයි වෙන්නේ. ඒක දහමට කළපල බලන්න. කියන්නේ මං කියන හින්දා නෙමෙයි, මේවා දහමට ගලපලා බලන්න. එතකොට මේවා ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රායෝගිකව කරන්න පුළුවන්.
බොහොම පින් දැන් ගැලපි ගැලපි යනවා මේ උත්සාහ කරලා බලමු. තෙරුවන් සර්.
හරි, එහෙනම් අපි අවසන් කරන්න. කාට හරි වෙනවා හරි කියන්න තියනවාද?
අපි බොහොම පින් ගොඩාක් මම තමයි මේක කතා කරලා උත්සාහ කරේ දැනගන්න උත්සාහ කරේ. අද මේ සාකච්ඡාවෙන් අපි අර සවුන් අපි මේ සාකච්ඡාවත් ගලප ගන්න. ඉතින් දැන් ඇහෙන කවුරු පැහැදිලි වුණා ගොඩා මට බොහෝම ඇතිම් වැඩේ කියල දෙනත් වගේ දහන්න ධර්ම හර කරන්න.
තෙරුවන් සරණයි, බොහොම පින් සියලු දෙනාටම.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Thank you doctor. රවි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි doctor.